හයියෙන් අහන්න. කතාව නවත්තන්න. නැයි එහෙම වචන අහනවට වඩා තමන්ට ගැටලුවක් තියෙනවා නම් අහන. ඔය පොතේ තියෙන ඒවා කියා දෙන්න කිව්වට මේ මම දන්නේ. තමන් ප්‍රායෝගිකව අත්දකින ධර්ම මාර්ගයට අදාළ ඉතින් බුදුදහම අනුව නම් තමන්ට දැනෙන වේදනාව නෙමෙයි ප්‍රශ්නේ. ඒක හරි. මොන හේතුවක් හින්දා හරි කේන්තියක් එනවා නම් ඉතින් ඒ කේන්තියේ தത്വෙට තමයි යන්නේ. හේතුව වේදනාව වෙන්න පුළුවන් වෙන මොකක් හරි වෙන්න පුළුවන්. කේන්තියක් නම් ආවේ කේන්තියට අදාළ තැනට යනවා. අනේ හේතුව මොකක් වුණා ආවේ කේන්තියක් නම් මේ කෑම එකක් වෙන්න පුළුවන් දෙන්නේ ඈ වතුර එකක් වෙන්න පුළුවන් පේන් කිලා පැත්තක තියන්නකො දෙන එක ගැන තරහවක් නම් ආවේ ඒකට අදාළ තැනට තමයි ආයන්නේ පිට කෙනෙකුට ගන්න බෑ ඒක තමන්ගේ තීරණය තමන් යන තැන තමන්ගේ තීරණය බෑ ගෙදර කෙනෙකුට බෑ තමන් යන තැන තමන් තීරණය කරා වෙන කවුරුවත් නෙමෙයි තමන් තරහක් ගත්තා නම් ඒකට අදාළ තැන තමන් ලෝභයක් හිතුණා නම් ඒකට අදාළ තැනට යයි තමන්ට කුසල් සිතක් ආවා නම් ඒකට අදාළ තැනට යයි ඒවා අපිට වැඩක් නැහැ බුදුදහම තියෙන්නේ තමන්ගේ හිත වැඩ කරන විදිහට තමයි තමන්ට විපාක ලැබෙන්නේ අනිත් අය මොනවා කළත් ප්‍රශ්නයක් අනිත් අය බැන්නත් එකයි ගැහුවත් එකයි ඒත් තමන්ට පුළුවන් නම් මෛත්‍රිය කරන්න තමන්ට දිව්‍ය ලෝකයක් යන්න පුළුවන්. එරුණා උදව්වක් කළාද නැද්ද කියන එක නෙමෙයි මෙතන වටින්නේ. දැන් අනුන් කරනකම් බලන් ඉන්න එපා. තමන් මැරෙන්න යනකොට වෙන අය මත පටවන්න එපා. ඔය අමාව කොහේ හරි එක්ක යන්න කියලා. නේද? නැත්තම් මට පින් දෙන්න කියලා. අනිත් අයට බාර කරන්න එපා. බලාපොරොත්තු වෙන්නත් එපා අනිත් අයට කරන්න යන්නත් එපා තමන්ගේ වැඩේ තමන් කරගන්න එතකොට ඉවරයි බුදුදහමේ පෙන්වන්නේ තමන්ගේ හිත තමන් බලන්න ඒකට වෙන කාටවත් අපිට දොස් කියන්නත් බෑ මෙයා බැනපු හිඳයි මං අපාය ගියේ කියලා වැඩක් නැහැ නේ ඉතින් අපාය ගියන අපාය එයා නිමේනේ යන්නේ ඒක පොඩ්ඩක් යන මෙයා උදව් කළා කියලා මං මෙහෙ ගියා කියලා වැඩකුත් නැහැ එයා යන්නේ නැහැ උදව් කරන්නේ අපාය නේද එතකොට අපි පුරුදු වෙන්න ඕනේ මොකටද
ඉවසීමට
තමන්ගේ හිත වැඩ කරන්නේ කොහොමද දැන් මගේ හිත ඊළඟට යා මොන තත්වයකට පත්වෙයිද ඊළඟ මොහොතේ තව ටිකකින් මොන වගේ හිතක් හැදෙයිද පුළුවන්ද කියන්නේ බැහැ ඒ හිත අනුව තමයි ඒ මොහොතේ මැරුණොත් ඒ මොහොතේ යන්නේ අයියෝ සමහරු කරන ඒවා හොයන්න එපා කිව්වනේ තමන්ගේ හිත තමන් කරන දේ හිත අනිත් අය මොනවා කළත් අපිට වැඩක් නැහැ ඒවා ඒගොල්ලෝ කරන දේවල් විදිහට ඒගොල්ලන්ගේ ගමනයි අපි බලන්න ඕන මොකද්ද අපේ තමන්ගේ හිත වැඩ කරන හැටි බලන්න අනිත් අය කරන ඒවා වැඩක් නැහැ අපි අනිත් අය කරන ඒවා කරන්න ඕනත් නෑ. අනිත් අය භාවනා කළාට ඔයගොල්ලෝ භාවනා කරන්න එපා. ලෝකේ හැදුවත් නැතත් ද්වේෂ සිතට අනුව විපාක ලැබේ. ඒ ලැබෙන්නේ අනුන්ට නෙවෙයි. තමන්නම් ද්වේෂ හිතක් හැදුවේ ඒකට හේතු කියලා වැඩක් නැහැ. ඒකට විපාක ලැබෙන. ඒ තමන් එක්ස්ප්‍රස් කරගත්තු දෙයක්. හරි. ඒකට විපාක ලැබේ. මේ තමන්ගේ හිතේ බලන්න ද්වේෂ හිතක් දැහැදෙන්නේ, ලෝභ හිතක් දැහැදෙන්නේ. ඒක දැනගෙන ඉන්න කියලායි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඔන්න මට ද්වේෂ හිතක් ආවනම් ද්වේෂ හිතක් ආවා කියලා දැනගන්න. ලෝභ සිතක් ආවනම් ලෝභ සිතක් ආවා කියලා දැනගන්න. රාග සිතක් ආවනම් රාග සිතක් ආවා කියලා දැනගන්න. මෛත්‍රී සිතක් ආවනම් මෛත්‍රී සිතක් ආවා කියලා මොකද්ද කියන්නේ? දැනගන්න.
පහළ වුණාට පස්සේ නේද කියන්නේ හිතන්න වෙන්නේ.
ඔව් ඒක ගැන හිතනවා නෙමෙයි මේ වෙලාවේ බලන්න මේ මොන වගේ හිතක්ද? මේ මොන වගේ හිතක්ද? තමන්ගේ හිත දිහා බලાઈ. ඕක පුරුදු කළොත් ලොකු භාවනාවක්. දැන් ඒක නවත්තන්න නෙමෙයි හදන්න ඕන.
වේදනාව අවබෝධ කරගන්න.
දැන් වරද්ද ගන්න තැනත් තරහ හිතක් ආවහන් ඕක නවත්තන්න යනවා. නෑ ඒව කරන්න යන්නේ. තරහ හිතක් ආවනම් දකින්න ඕන තරහ හිතක් ආවා කියලා. ඕක තමයි බුදුහාමුදුරුවෝ කරන්නේ කිව්වේ. අපි වැඩි වැඩ කරන්න යනවනේ ඕක යටපත් කරන්න යනවා නවත්තන්න යනවා. තරහ හිතක් ආවනම් තරහ හිතක් ආවා කියලා දකින්න. ඒක පුරුදු වෙන. තේරෙනවද? ප්‍රතිඵලයක් තියෙනවා. නෑ කියන්න එපා. ඒක කළොත් නිවන් දකින්න උනත් පුළුවන්. තරහ හිතක් ආපු බව තමන් මේ මොහොතේ තමන්ට පුළුවන් නම් දකින්න ඔක තමයි සතිපට්ඨානෙ
වෙන්නේ. තරහ නැතිවෙන්නේ නෑ. දකිනකොට තරහ නැතිවෙනවනේ.
ඇයි වෙන දේ වෙයි? තරහ හිතක් ආවහන් තරහ හිතක් ආවා කියලා දකින්න පුරුදු වෙන්නකො. ඒකේ ප්‍රතිඵලය ලැබෙනවා ඒ වෙලාවෙම ලැබෙනවා. තමන් බලෙන් ඕක නවත්තන්න යන්න එපා. ඒක එක්ක ඒ කියන්නේ ඒක එක්ක ගැටෙන්න යන්න එපා. ගැටීමක් නේද ඕක නවත්තන්න යන්නේ. ඒකට හිතෙන් දැනගන්න මෙහෙම හිතක් ආවා ඒක එක්ක ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා. ඒක හිතේ හැටි. රාග සිතක් ආවත් එහෙමයි. ඔන්න දැන් ඇවිල් රාග සිතක් ඇවිල්ලා කියලා දකින්න. හරි. ඒකේ එතනින් එහාට හිතන්න යන්න එපා. ඕකේ ආදීනමයි අරවයි මේවයි ඒවා හිතන්න යන්න එපා. මේ අවබෝධයට කිව්වට ඈ අපි ඉස්සෙල්ලා කතා කළේ මෙහෙම આવොත් මෙහෙම වෙනවා කියලා. ඒවා දැන් කරනකොට කරන්න තියෙන්නේ පුළුවන් නම් හිත දිහා බලන් ඉන්න. මේ මොහොතේ මොන වගේ හිතක්ද තියෙන්නේ? මේ මොහොතේ මොන වගේ හිතක්ද? මේ මොහොතේ මොන වගේ හිතක්ද? ඔච්චරයි කරන්න ඕන. පැහැදිලිද? ආ මේ තරහ හිතක් ආවේ මේක නවත්තන්න ඕන මේක යටපත් කරන්න ඕන මොනවද ඕවා හිතනකොට දැන් ඊළඟ හිත බලන්න බෑ. සිහිය නැහැ. එහෙම කරන එක නවත්තලා ආ මෙන්න තරහ හිතක් ආවා. මෙන්න රාග සිතක් ආවා. මෙන්න ලෝභ සිතක් ආවා. මෙන්න ඊර්ෂ්‍යා සිතක් ආවා. ඕවා මේ පව් අකුසල් අරව මේවා ඒවා හිත හිතා ඉන්න එපා. මෙන්න මේ හිත දැන් මෙහෙම හිතක් තියෙන. ඔන්න ඕක දකින්න පුරුදු වෙන්න. පැහැදිලිද? ඕක තමයි සතිපට්ඨානෙ
වෙන්නේ.
ඔව් ඒක කරන කෙනාට අත්දකින්න පුළුවන්. දැන් ඒ වෙන්නේ මොකද්ද කියලා දැන් කතා කරලා වැඩක් නැහැ. ඒක කරන්න. තමන් කරන්න ඕනේ ඕක. හරි. හිත දිහා බලා ඉන්න මේ මොහොතේ මොන වගේ හිතක්ද? මේ මොහොතේ මොන වගේ හිතක්ද? පුළුවන් නම් බලන්න බැයි නයි තේ එකපාරම හම් බලන්න බෑ කිව්වට. පුළුවන්ද බලන්න? පුළුවන් නම් හොඳයි. පුළුවන් නම් කරන්න. ඒක බැයි නම් ඕක බලන්න යනකොට ටිකක් වෙලා යනකොට මේ ආයේ වෙන මොනවද නිහිත හිතයි.
අරමුණයි තේරුම්
කියලා වෙයි. නේද? ඒකෙන් දැනගන්න අනේ මගේ හිතේ සංසුන්තාවයක් නැහැ නේ මේ හිත දිහා බලයි. හිත දුවනවානේ. එතකොට මොකද්ද වෙන්නේ? හිත දිහා බලන්න ශක්තිය නැහැ. ආයෙ පුළුවන් වෙලාවට බලන්න try කරන්න. ඒ වුණාට අපි මේ ශක්තිය ඇති කරගන්න මොනවා හරි කරන්න. දැන් ඇයි මේ හිත දුවන්නේ මට පොරේ? නේද? එතකොට හිත දිහා බලන්න අමාරුයි. එහෙනම් මං මේ ශරීරයේ දැනෙන දේවල් දිහාවත් බලන් ඉන්නවා. ඈ හිත දිහා බලන එක අමාරුයි. හිත බොහොම වේගවත්. අපි බලන්න කලින් දුවන. ඊට වඩා ලේසියි නේද මේ දැනෙන දෙයක් දිහා බලා ඉන්න එක. ඔන්න අත රිදෙනවා ඕක දිහා බලා ඉන්න පුළුවන් නේද? හිත දිහා බලා ඉන්නවට වඩා ලේසි නැද්ද ඒක? ඒක අමාරු තමයි රිදෙනවා බලා ඉන්න එක. ඒ වුණාට බලා ඉන්න බැරි කමක් නැහැ නේද? ඒක කරන්න පුරුදු වෙන්න. මෙන්න මෙතන මෙහෙම දැනීමක් තියෙනවා ඒ දිහා බලා ඉන්න. මේ කයේ තියෙන දැනීම් දිහා බලායි. ඒක අරකට වඩා ලේසි. නේද? හිත දිහා බලා ඉන්න එක අමාරුවක් නැති වුණාට බලා ඉන්න බෑනේ. ටිකක් වෙලා යනකොට සිහිය නැහැ. නේද? ඒ හින්දා සිහිය පවත්වන්න පුළුවන් විදිහ තමයි ශරීරයේ දැනෙන දේවල් බලන්න. දැන් ඔය ඉන්න විදිහටම බලන්න පොඩ්ඩක් ශරීරයේ දැනෙන්නේ මොනවද කියලා. පුළුවන්ද බලන්න? හොඳට බලන්න දැනෙන දේවල් දිහා. දැන් ඉන්න විදිහටම එහෙ මෙහෙ දැනෙන දේවල් ටික පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මොනවා හරි දැන් එහෙ මෙහෙ රිදෙනවා තමයි ඉස්සෙල්ලම දැනෙන්නේ. අතන රිදෙනවා මෙතන රිදෙනවා දැනෙනවා නේද? තද වෙලා තියෙනවා ඒවා හොඳට බලයි. ඒක ගැන හිතන්න නැතුව පුළුවන් නේද බලයින්? බැරි වුණත් එහෙම පුරුදු වෙයි. නිකන් එතෙන්ට සිහිය තියාගෙන ඉන්නවා. එතකොට දන්නවා එතන මෙහෙම දැනීමක් තියෙනවා. නේද? මෙහෙම සිහිය තියාගෙන ඉන්නවා. දැනෙන දේවල් වලට. පුළුවන් නේද ටිකක් වෙලා බලා ඉන්න එහෙම. ඔන්න ඔය දේ සරින් සරේ කරන්න මොන ඉරියව්වේ හිටියත් කමක් නැහැ. සරින් සරේ භාවනා කරන්න ඕන කියලා මතක් වෙනවනේ. එතකොට පොඩ්ඩක් බලන්න ඔය දැනෙන දේ ඔක තමයි භාවනාව. හරි? දැන් ඔහොම කරනකොට ඒ කාලේ තුල අපි විනාඩියක් විතර බලා හිටියා කිම්? ඒ කාලේ තුල අකුසල් සිත් ආවද? එන්න විදිහක් නැහැ. ඔන්න අකුසලෙන් මිදෙන විදිහ. ඔය වෙලාවයි බැරි වෙලාවත් මැරුණොත් උසල්සිත බය වෙන්න එපා. ඔන්න මැරෙනකොට හොඳ තැනකට යන්න නම් කරන්න තියෙන වැඩේ ඔය කවුරු කාටවත් බැන බැන ඉඳලා වැඩක් නැහැ. Tamanta දැනෙන දේ බලන්න. හැබැයි ඒක එක්ක ගැටෙන්න එපා. දැන් ওই ඍදුමක් නේ තියෙන්නේ කියලා තරහ ගන්න එපා. ඒ දිහා හොඳට මේ ඇලින්නේ ගැටෙන්නේ නැතුව ඔහේ බලා ඉන්න. මොකද්දෝ දැනීමක් තියෙනවා. ඈ? ඔය ඉතින් ඒක තමයි කිව්වේ ඔය වෙලාවේ මැරෙනවා නම් ඒ දිහා බලා ඉන්න. මරණය එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. මරණය එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. බලා ඉන්න. සිහියෙන් බලා හිටියොත් Taman ගොඩ ගියා. ඔව් රණ්ඩු වෙන්න ගියත් මට දැන් මයන්න බෑ. ඔවා කොහොමද මාව එක්ක යන්නේ කියලා කියන්න ගියොත් අපාය යන්න පුළුවන්. ඈ?
එතකොට ඇදගෙනම ගෙනින්න.
දැන් පේනවද මැරෙනකොට බේරෙන්න තියෙන විදිහ? ඒක දැන් දැන්ම පුරුදු කරන්න. හරි. පුරුදු කරන්නේ මොන වේදනාව තිබුණත් නිකන් බලා ඉන්න ඒ දිහා. මැරෙනවා නම් මැරෙයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. සමහරෙකුට එනවා භාවනා කරනකොට එහෙම මේ පොඩ්ඩක් පපුව හිර වෙන්න වගේ එනවා. ඉතින් බයයි. බය වෙලා භාවනාව නවත්තනවා. ආ පරණ පොඩි ලෙඩකුත් තිබිලා තියෙනවා. ඉතින් ඔන්න මේ ලෙඩේ තමයි දැන් එන්නේ. දැන් ඉතින් භාවනා කරලා හරියන්නේ නැහැ ඇස්සල්. මේක කරන අය ඉන්නවා. මට හම්බ වෙලා තියෙනවා. ඒ එහෙම කරන්න එපා. මැරෙනවා නම් මැරුණද මම මේක බලා ඉන්නවා. සිහිය තියාගන්න ඇස්සරින්න එපා කලබල වෙලා. ඔය සිහියෙන් බලා හිටියා කියලා කවදාවත් ලෙඩක් වැඩි වෙන්නේ නැහැ. හරිද? මන් දන්නේ මට නම් මේ වෙනකන් හම්බ වෙලා නැහැ භාවනා කරද්දි මැරුණා කියලා.
සර් මේක කොහොමද විග්‍රහ කරන්නේ? දැන් මම උදාහරණයක් වශයෙන් කියනවා. මම කෙනෙකුට කරේ හොඳ වැඩක් කරනවා. දැන් ඒක මන් දන්නවා මේ වැඩෙන් එයාට යහපතක් වෙනවා කියලා. මම තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙන් දෙන්නෙක් මේකට සතුටු වුණා. එක්කෙනෙක් අසතුටු වුණා. එයාගෙන් දෝෂ ආරෝපණේ එනවා. මොකද්ද එතකොට අපිට ලැබෙන තියෙන ප්‍රතිඵලය කියලා.
දැන් ඔය දෙකම
කරන්න
ගියේ ඔය දෙකම
නරක අහන්න සිද්ධ වෙනවා.
එක්කෙනෙක් හොඳ කිව්වා, එක්කෙනෙක් දෝෂ ආරෝපණය කළා. හරි.
ඔව් සර්.
දැන් මේ දෙකම තමන් බාරගත්තද නැද්ද? එක්කෙනෙක් හොඳක් කිව්වා බාරගත්තද?
බාරගන්න වෙනව මේක රුලේ.
බාරගන්න වෙනව නේ. බාරගත්තා.
අස්ථාන චෝදනාවක් එනකොට.
චෝදනාව නෙමෙයි මං කියේ. හොඳක් කියපු එක බාරගත්තා නේද? සතුටු වුණා නේද? බාරගත්තා.
අනේ තනයි බලන්නේ. මේකයි මං අර
දෝසාරෝපණෙත් බාරගත්තා. ඇයි ඒවා බාරගන්න යන්නේ? ඒවා ඒගොල්ලන්ගේ වැඩ.
එතකොට ඒ දෝසාරෝපණය ගැන බැලුවොත්
ඇයි බලන්නේ? එයා ගැන හොයන්න අපට වැඩක් නැහැ.
ඇයි එහෙම දොස් පැවරුවේ කියන එකට අපිට
ඒ එයා ගැන හෙව්වට තමන්ට නිවනක් හම්බ වෙන්නේ
නැහැ.
බලන්න තමන් පැත්තට ඇඟිල්ල දික් කරන්නේ. දැන් අරයා හොඳ කියනකොට මගේ හිත සතුටු වුණා. නරක කියනකොට තරහ ගත්තා. ඇයි? තමන්ගේ හිත බලන්න.
ප්‍රශ්නේ තියෙන්නේ දෙන්නේ සතුටු
වුණා. ඒ දෙන්න අතරේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ පැත්තේ.
තමන් ගැන බලන්න.
හරි.
ඒගොල්ලන්ට ඇඟිල්ල දික් කරන්න එපා. අරයා සතුටු වුණා, අරයා තරහ ගත්තා, එහෙම නෙවෙයි. මෙහෙට දික් කරන්න.
තමන්ට.
ඔය ඇඟිල්ල තමන් පැත්තට හරවන්න. එතකොට ඔය ප්‍රශ්නේ එන්නේ. බණින එක්කෙනා බණි, හොඳ කියන එක්කෙනා හොඳ කියයි. එහෙම. ඒවා ඒගොල්ලෝ එකතු කරගන්න. අපේ හිත වැඩ කරන්නේ කොහොමද? බණිනකොට මගේ හිතට නිකන් දුක තරහවක් ආවේ. ඒ අඩුපාඩු එයාගේද මගේද? ඒක බලන්න. තමන්ගේ හිත වැඩ කරන හැටි බලන්න. අපිට බෑ මේ සමාජය හැම. ඈ? හදන්න යන්නත් එපා. බණින එක්කෙනා බණි, හොඳ කියන එක්කෙනා හොඳ කියයි. ඒක ඒවා බාර ගන්න යන්න එපා. ඔය පෙන්නන්නේ තමන් බාරගත්තා
කියලා. බාරගත්තා කියන එකයි.
ඔව්. ඒක බාර ගන්න එපා. අර නෙළුම් කොළේට වැටෙන වතුර වගේ වෙන්න කියලා.
අලිස්සල යන්න.
ඒවල ඉස්සල යන්න හරි. මං අලෝ ගන්න එපා. අර නෙළුම් කොළේ වතුර වගේ ඒවා. ඔව්. හොඳ කිව්වත් ලිස්සලා යවන්න. නරක කිව්වත් ලිස්සලා යවන්න. හොඳ කිව්වහන් ලිස්සලා යවන්න ඉස්සෙල්ලා පුරුදු වෙන්න. ඒක තමයි අමාරු වැඩි. මොකද අපි හරි ආසය ආයා හරි හොඳයි කියලා ඕන්න අල්ල ගන්න.
ඈ? ෂේ ඒකේ මම අනේ පැත්ත එතකොට ඒ හොඳ කරන වැඩේ අර තරහකාරය ඊට පස්සේ ඒකට අකුල වල බාධා ඇති කරනවනේ දිගටම. දැන් මම පිළිගත්තා ඒක හොඳ වැඩක්.
මම නෑ ඔයා පිළිගන්න එපා. ඔයා පිළිගන්න යන්න එපා.
ඒ බාධා වල එනවනේ යාගේ බාධා වල ඇති වෙනවනේ.
බාධාව ආවත් හොඳ දේ ආවත් ඔයා බාර ගන්න යන්න එපා. ඔයා නෙළුම් කොලේ වගේ වෙන්න. හොඳ දේවලුත් එනවා නරක දේවලුත් එනවා. දැන් හොඳ වතුර බින්දුත් ඇවිල්ලා කොලේට වැටෙයි. මඩ වතුර බින්දුත් ඇවිල්ලා කොළේට වැටෙයි. මොකද කරන්නේ නෙළුම් කොළේ? එහෙමනම් මම වතුරට යවන්න
ගන්න යන එකයි තියෙන්නේ.
ඔයා ඒව බාර ගන්න එක. කරගෙන යනවද නැද්ද කියන එක වෙනම කතාවක්. හරි. අපි බාහිරේ එන දේවල් විදිහට අපි නටන්න යන්න ඕනේ නැහැ. දකින්න පුළුවන් නම් ඉතින් ඕවා අහන්නේ නැහැ. ඇත්ත හැටි හැටියට ඒක තමයි. ඔය සිහිය නැතිකමනේ ඔය පෙන්න. දැන් මං කියුවේ මොකද්ද? තමන්ගේ හිත දිහා බලා ඉන්න නේද? දැන් තමන්ගේ හිත දිහාද අනුන් දිහාද බලා ඉන්නේ? අනුන් කරන වැඩනේ ඔය බලන්. අනුන්ගේ හිත හොයන්න යන්න එපා. තමන්ගේ හිත බලයි. බලන්න. අපේ හිත වැඩ කරන හැටි බලන්න. මේ තරහ හිතක් ආවනම් අන්න තරහ හිතක් ආවා කියලා දැනගන්න. හොඳ සතුටු හිතක් ආවනම් අන්න සතුටු හිතක් ආවා කියලා දැනගන්න.
සමහර වෙලාවට තරහ හිතක් ආවක් ඒ වෙලාවට එතනම උත්තර දීලා ඒක ඉවර කරගන්න පුළුවන්
නේ? එහෙම ඉවර වෙන්නේ නැහැ. එතන උත්තර දෙන්න ගියොත් ඉවර වෙන්නේ නැහැ. ඒ ඉස්සරහට කර්ම එකතු කරනවා.
කාරෙන් බාහිර එනවනේ සර්.
ඒක තමයි. ඒ වෙලාවේ තරහ යනවා කියලා දැක්කොත් නම් එතනින් ඉවර වෙයි.
සමහර අය කියනවානේ තරහක වෙලේ කෑ ගැහුවා දැන් නෑ ඉවරයි.
ඒ සමහර අය ගුරුවරු කරගන්න ගිහිල්ලා තමයි සසරේ යන්නේ. මේ අපි ගුරුවරය කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ. නේද? අපිට ගුරුවරු ගොඩක් ඉන්නවා. ඒ හින්දා තමයි සසරේ යන්නේ. දැන්වත් දැන්වත් බුදුරජාණන් වහන්සේ ගුරු තනතුරට ගන්න මේ කියපු දේවල්. තමන් තුල බලන්න. තමාගේ හිත වැඩ කරන හැටි බලා ඉන්න. ඔකයි සිහිය පිහිටනවා කියන්නේ.
බුදුරජාණන් වහන්සේට බණින්න කී දෙනෙක් ආවද ජේතවනාරාමයේ?
මතක බැනුවා. ඔව්. බුද්ධ චරිතෙනුත් ඔය ආදර්ශ ගන්න පුළුවන්. කී දෙනෙක් බැන්නද? කී දෙනෙක් නිඳා කළාද? කී දෙනෙක් අපහාස කළාද? කී දෙනෙක් මරන්න ආවද? නේද? බැනලා විතරක් නෙමෙයි. මරන්න ආවා. ඒත් සැලුන්නේ. හිත වෙනස් කරගත්තේ නැහැ. ඒ තරහකාරයටත් සැලකුවේ අර හොඳ දානයක් ගෙනෙලා දෙන එක්කෙනාට වගේම තමයි. අපිට පුළුවන් ද එහෙම? මොකද අපි අනිත් අය ගැනයි හොයන්නේ. අරයා කවුද? මෙයා කවුද? මෙයා කරන්නේ මොකද්ද? ඕවනේ හොයන්නේ. අපේ හිත නෙමෙයි හොයන්නේ. නේද? ඉතින් තමන් ගැන සිහිය පිහිටන්න පුරුදු කරන්න. ඔච්චරයි තියෙන්නේ. මහා ලොකු වචන පාඩම් කරගන්න එක නෙමෙයි. තමන්ගේ හිත දිහා
පොඩක් යන වැඩ කරන්නේ මෙහෙම නේද?
හිත වැඩ කරන හැටි බලන් ඉන්න. ඒකට උදව් කරගන්නයි ධර්මයේ තියෙන්නේ. අනුන් ගැන හොයන්න නෙවෙයි. ඔව්. තමන්ව අවබෝධ කරගත්තොත් විතරයි ධර්මයේ දකින්න පුළුවන්. තමන් මාව නේද? ඔව්. එයාව ගැන හොයන්න පුරුදු වෙන්න. එතකොට තමයි එයාගෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඔව්. සක්කාය දිට්ඨි. තමන් ගැන හොඳට බලා ඉන්න ඕන. කවුද මේ මම කියන්නේ? එයා මොනවද කරන්නේ? හොඳට බලන් ඉන්න. එතකොට මේ හැම හිතක්ම හැදෙන්නේ මොකක් හින්දාද කියලා පෙයි. මොනවා හින්දාද අපිට හිත හැදෙන්නේ? දැන් නිකන් බලන්න පොඩ්ඩක් තමන්ගේ හිත දිහා බලන් ඉන්න. හිත මොනවද කරන්නේ කියලා බලයි. මොනවාද? කණෙන් සද්ද ඇහුණා නේද? එහෙම නැත්නම් ඇහැට පෙනුණා. මොනවා හරි පේනවා එක්කෝ ඇහෙනවා. ඊට පස්සේ යන දෙයට වඩා ඉස්සෙල්ලා හිත පටන් ගන්නෙ කොහෙන්ද කියලා බලන්න. ඔව් මේ ආයතනකින් අරමුණක් දැනගත්තා. අච්චරයි හිතනවා කියන්නේ ඔක්ක. ආයතනකින් අරමුණක් දැනගන්නවා. නේද? දැන් ඔහොම ඉද්දි නිකන් බලා හිටියොත් තේයි. වැඩියෙන්ම පේන්නේ මේ මන ආයතනේ පේන්නේ නිකන් ඔහොම ඉන්නකොට අපිට දැන් ලොකුවට දැනෙන්නේ සද්ද ඇහෙනේවා දැනෙයි. නේද? ඇහැට රූප පේනේවා දැනෙයි. ගඳක් සුවඳක් ආවොත් ඕක දැනෙයි. රසක් ආවොත් ඕක දැනෙයි. ස්පර්ශයක් ආවොත් දැනෙයි. ඒවා තමයි හොඳට පේන්නේ. නේද? එතකොට මනසටත් අරමුණු එනවා.
අරමුණු.
දැන් ඔහොම ඉන්න ගමන් ඉතින් දවල් හීනක් දකිනවා. නේද? ටෙබු ගාන් ගෙදර දුවලා එනවා. අර වටපිටේ යන අය ගැන හිතනවා. ඈ? අරයා කොහෙද යන්නේ? අන්න අරයා කලින් යනවා. ඉතින් මේ යනවා. Tamange hīne යනවා. මේ අහන එක කියන දේ නෙමෙයි අහගෙන ඉන්නේ. ඈ? හිතන්නේ අහගෙන ඉන්නවා කියලා. ඒ වුණාට ඇහැ කන යනවා අර එහෙම. නේද? දැන් මෙයා විතරක් නෙමෙයි එළියට ගියේ. ඔක්කොම ටික ගියා. අර මොකද අර යන ගිටලා යන්නේ? මේ මේ කියන එක නෙමෙයි ඇහෙන්නේ. ඈ? ඔන්න ඕක තමයි අපේ තියෙන සසරේ ගෙනියන පුරුද්ද. එනි කම් පුරුද්දක් නෙමෙයි මොන පුරුද්දද? තමන්ව සසරේ ගෙනියන පුරුද්ද ඔය අනුන් ගැන හොයන එක.
අනන්ත සසරේදීම ගෙන
ඕක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ කවද්ද? නවත්ත ගන්න නම් මොනවද කරන්න ඕනේ? මේ ඇවිල්ලා භාවනා කරන්න කියලා ඇවිල්ලා හොඳට අහගෙන ඉන්න එනට. අර යමු. මෙයාම. ඕක තමයි කරන්නේ.
අර මොන.
ඒ දැන් මොනවා හින්දාද ඔය දුවන්නේ? ආයතන. ඇහැ කරකෝ කරකෝ බලන්න. ඇහැ කරකවන්න බැරි හින්දා ඔළුව කරකවන. එතකොට පේනවා. හැරෙනකොට පේනවා මට හොඳට. එහෙම යන්නේ. ඉස්සෙල්ලා ඇහැ විතරක් කොනට ගෙනියනවා. පේනවා මදි. ඉතින් පොඩ්ඩක් හරවනවා ඉන්න. මුලින් ඔළුව හොල්ලන්නේ නැතුව ඇහැ විතරක්. ඇයි මේ? පුරුදු නේද? අනුන් ගැන හොයන්න තියෙන පුරුද්ද. දැන්වත් ඕක නවත්තලා. අනුන් ගැන හොයලා කවදාවත් නිවන් දකින්න බෑ. ඈ? නේද? අනුන් ගැන හොයන එක නවත්තන්න ඕන. කොහොමද නවත්තන්නේ? දැන් ඉස්සෙල්ලා ඒක වැරද්දක් කියලා තේරුම් ගන්න. වැරද්දක් කියලා දකින්න නම් මේ හිත දුවනවා කියලා දකින්න ඕන නේද? මේ අනුන් ගැන හොයන්න හිත දුවනවා. ඇයි ඔය දුවන්නේ? මොකටද ඔච්චර හොයන්නේ මේ ලෝකේ ගැන? ලෝකේ ගැන හොයන්න අපිට 6 දෙනෙක් උදව් කරනවා. කවුද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. 6 දෙනෙක් ඉන්නවා උදව් කරන්න. නේද?
දොරවල් 6යි.
ඔව්. දොරවල් 6ක් තියෙනවා ඒ බීබී බලන්න.
මාර්යාගේ
ඔව්. මාර්ය අනුන් ගැන හොයන්න. දැන් බලන්න කොච්චර අනුන් ගැන හොයනවද? ඔය 6 දිහා බල බල ඉන්න එක තමයි ඉතින් රස්සාව. ඈ කියන්නේ නම් යුතුයකම් ඉටු කරනවා කිය. නේද? දැන් බලන්න ඔච්චර කියලා දැන් කී දෙනෙක් හැරිලා බලුවද? මේ ඔය හැරිලා බැලිලා විතරන්නේ මේ ඊළඟට හිත කොච්චර වැඩ කරනවද? ඊළඟට හිතෙනවා වෙලාව බලන්න. දැන් කීයද දැන්? මටත් යන්න වෙලාව හරිද? කීයට ඉවර වෙයිද මේක? ඈ? කීයද දැන් වෙලාව? දැන් වෙලාව තියෙන්නේ මොකටද?
බලන්න.
මම දන්නේ නැහැ මං අතේ නම් ඔරලෝසුවකුත් නැහැ. ඉතින් මම දන්නේ නැහැ ඇයි වෙලාව බලන්නේ කියලා. ඇයි අපි ඔච්චර වෙලාව හොයන්නේ?
වැඩි 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 නෑ. නෑ දෙයක් තව එක උගුර.
ආ?
තව දෙයක් එක උගුර යන්න ඕනේ.
අදලා කපන සංස්කාර සංස්කාර.
චෞගිරෝ
වෙලාව ආ සෑහෙන්න වෙලාව බලන්න ඕනේ. මොනවට පරක්කු වෙයි කියලාද? මරණයටද? මැරෙන්න යන්න තියෙනවා. අන්න එහෙම ඔරලෝසුවක් නම් තියාගත්තට කමන්නේ
නැහැ.
ඔන්න මාරයා ඉන්න තව ටිකක් ලඟ වෙනවා. ඔරලෝසුව බලන බලන හැරයක් ගානේ මතක් කරා. මාරයා තව ටිකක් ඉක්මනට එනවා.
සර් දැන් හිතටද ඕනේ ලෝකේ බලන්න ඇහැටද ඕනේ ලෝකේ බලන්න?
අන්න ඒක හොයාගන්න. කාටද ඕනේ ලෝකේ බලන්න? ඇහැටද ඕනේ හිතටද ඕනේ වෙන කාට හරිද? කාටද මේ මෙච්චර ඕනකම තියෙන්නේ හොයන්නේ?
මම මට මගේ කියන එක නේද?
ඔව් මට.
මට
තමයි හොයන්න ඕනකම තියෙන්නේ. නේද?
හරි.
මම දැනගන්න ඕන මොනවා හරි දැනගන්න ඕන. මොනවද වෙන්නේ කියලා දැනගන්න ඕන. නේද? ලොකු ඕනකමක් තියෙනවා. කොහෙද මේ මම ඉන්නේ? මං කැමති නෑ මම ඉන්නවා කියන්නේ. ඒ වුණාට ඉන්නවා. කැමති වුණාට වැඩක් නෑ. සක්කාය දිට්ඨිය තියෙනකන් එයා ඉන්නවා. නිකන් බොරුවට කිව්වට වැඩක් නෑ මම නෑ කියලා. නේද? මාව සතුටු කරන්න තමයි ඔක්කොම කරන්නේ. ඈ?
සර් එතකොට මම කියන්නේ හිත නේද?
හිතට අපි මම කියලා හිතෙනවා නේද? මම කියන්නේ කවුද කියලා බැලුවොත් කවුද මම කියන්නේ? නැත්තම් මොකටද ඔය වටපිට බලන්නේ කැරක කියලා?
එහෙම බැලුවත් නෑ වි කෙනෙක් නෑ සර්.
මම කියලා කෙනෙක් නෑ. මම කියලා කෙනෙක් නැති අනාගත ගාලා උත්මලියන්.
දැන් අපි ඔය 6 දෙනාගෙන් කවුද 6 දෙනා? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. ඔය 6 දෙනාගෙන් අරමුණු ගන්න එකමයි කරන්නේ. නේද? අරමුණක් ගන්නවා කියන්නේ දැනගන්නවා නේද?
දැන ගැනීම.
ඔව් මොනවා හරි දැනගන්න හරි ආසාවක් තියෙනවා. ඒ කොච්චර දැනගත්තත් මද?
මරි.
ඔව්. ඔය 6 දෙනාගෙන් මොන මොනවා හරි ආහා ඉන්න තමයි ආස. ඇහ නිසා දැනගන්නේ මොනවා ගැනද?
රූප
ගැන. වටපිටාවේ තියෙන වර්ණ රූප. නේද? කන නිසා දැනගන්නවා ශබ්ද ගැන. ඈ? නාසය නිසා දැනගන්නවා ගන්ධ සුවඳ ගැන. දිව නිසා දැනගන්නවා රස ගැන. කය නිසා දැනගන්නවා ස්පර්ශ ගැන. මනස නිසා දැනගන්නවා
සිතිවිලි.
ඔය දෙන වචනේ නෙමෙයි ඔතන වැදගත් වෙන්නේ. හිතෙන් දැනගන්නේ මොනවද කියලා Tamanට හැඟීමක් එන්නවා. වචනේ පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. ඒකට දෙන වචනේ තමයි ධම්ම කියන එක. ධම්ම කියන්නේ මොකක්ද? මේ හිතට අරමුණු වෙන්නේ මොන වගේ දේවල් කියලා නිකන් අදහස ගන්න ඕන ඈ. ඔය ලේබලේ නෙමෙයි මොන වගේ සිද්ධියක්ද මේ වෙන්නේ? හිතෙන් හිතනවා කියන්නේ මොන වගේ සිද්ධියක්ද? හිතට මොනවා හරි අරමුණු වෙනවා නේද? ඈ ඒ අරමුණු වෙන දෙයට තමයි ධම්ම කියලා වචනය. ඈ වචනේ කටපාඩමින් කියනකොට වල ඒකට සිහිය යොමු කරලා බලන්න ඕන. හිතෙන් මොනවා හරි මතක් කරන ගතිය නේද? ඒ මතක් වුණාම ඒ දේ ගැන දැනගන්නවා අලුතෙන්. ඒ අලුත් හිත. ඒකට අරමුණු උනේ ධම්ම කියන දේ. ඈ හිතට අරමුණු වෙලා ඒක ගැනනේ හිතන්නේ. ඒක තමයි මොනවා හරි ගබඩා කරගත්තු දෙයක් හරි මොකක් හරි සිහි වෙනවා. ඒ සිහි වෙන ගතිය ධම්ම. මනසට අරමුණු වෙන ගතිය ධම්ම. එතකොට ඒක ගැන දැනගන්නවා නේද අලුත් හිත. හරි? ඒ මනයි ධම්මයි මනෝ විඥාණය. එතකොට ඇහැයි රූපයයි චක්කු විඥාණයයි. ඔය තුන ඇති වුණොත් තමයි දැකීම කියන සිද්ධිය වෙන්නේ. නේද? දැන් දැකීම නැත්තම් පෙනීම වෙන්න පුළුවන්ද ඇහැ වහගෙන හිටියනම්? දැන් ඇහැ වහගෙන හිටියනම් බලයිද අර කවුරු හරි නැගිටලා එනකොට ඔළුව කරකවයි නෑ. ඇහැ අරගෙන හිටියේ ඉඳ තමයි කරකුනේ නේද? දැන් ඔය සද්ද ඇහෙනව නේද? කුරුල්ලෙක් කෑ ගහන්නේ. ඇයි අපි කන යොමු කරනවා? එතකොට ඒ සෝත විඥානේ හට ගන්නවා. හරි? දැන් විඥානය හටගත්තේ නැත්තම් දැනගනීද? බෑ නේද? ඇහැ නිසා දැනගන්න බෑ චක්කු විඥානේ හටගත්තේ නැත්තම්. නේද? කන නිසා දැනුවත් වීමක් වෙන්නේ සෝත විඥානයක් හටගත්තේ නැත්තම්. දැන් දැක්කද මේ පැත්තේ එන්නේ මොනවද කියලා? ඒ ඇහ දුවනවා නේද? හොයන්න නැතුව ඉන්න බෑ. ඔය තමයි පුරුද්ද ලොකුයි කියනවනේ නේද? ඔව්. ඒ පුරුදු කඩා ගන්න තමයි අමාරුව තියෙන්නේ. පුරුදු වෙලා තියෙන්නේ වටපිටාව හොයන්න. නේද? තව නොයේ ගතිය දකින්න ඕන Taman තුල. ඇයි ඇයි මං මෙහෙම හැරි හැරි බලන්නේ? නේද? ඒවා බලන්න පුළුවන් වෙන්නේ ඒ Taman ගැන සිහිය පිහිටෙව්වොත්. ඔකට තමයි මේ කායානුපස්සනාව එහෙම කරන්න කියන්නේ. දැන් ඔළුව හැරෙනකොට මේවයි දැනෙන දේවල් දියාවත් බලන්න, මේ බෙල්ලේ දැනෙන ටිකවත් බලන්න. ඔළුව හැරෙව්වට කමන්නේ නැහැ. ඒ අතරේ චුට්ටක් සිහිය පිහිටන්න මෙන්න මෙහෙම දැනීමක් තියෙනවා. ඒකයි ওই කායානුපස්සනාව වඩන්න කියන්නේ. තමන්ගේ පරණ පුරුදු කඩා ගන්න. දැන් අපි ඒ පැත්තේ වෙන දේ හිතනවා මිසක් මේ පැත්තේ වෙන දේ හිතන්නේ නැහැනේ ඔළුව හරෝල. කායනුපස්සනාව වඩනකොට මොකද වෙන්නේ? ආ මෙන්න දැනීමක් තියෙනවා. බලන්න පුළුවන්. ඒ තමන් දිහා බලන. මොකද අපි පුරුදු වෙලා තියෙන අනුන් දිහා බලන්න, අනුන් ගැන හොයන. ඒක ටිකෙන් ටික හරවන්න ඕන තමන් ගැන හොයන. ඒ කායනුපස්සනාවෙන් පටන් ගන්න ඒකයි. මොකද හිත දිහා බලනවා කිව්වට ඕක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කය දිහා බලන එක උත්සාහයක් ගත්තොත් මතක් කරගත්තොත් පුළුවන්. අතක් හෙල්ලෙනකොටම බලන්නේ දැනෙන දේ. කය ගැන. ඒක ප්‍රායෝගිකව පටන් ගන්න පුළුවන් තමයි. කෙලින්ම නිවනින් පටන් ගත්තට හරියන්නේ නැහැ. හිත දිහා බලනවා, ධර්මතා බලනවා, ඕවා බලන්න කලින් ශරීරයේ කරන්නේ මොකද්ද කියලා බලන්න පුරුදු වෙන්න. නේද? ඕකට තමයි ඔය සක්මන කරන්න, අරවා මේවා කරන්න කිය කියා හැමදාම පුරුදු කරවන්නේ ඕකට. ඒකෙන් තමයි පුරුදු කරගන්න ඕන අනිත් අවස්ථාවල මේ කයේ දැනෙන්නේ මොනවද බලන්න. එහෙන් බලනකොට වාසිය තියෙන්නේ තමන් අර අනුන් ගැන හොයන එක ටික ටික අඩු කරන. ඇයි දැන් වැඩක් තියනවනේ කරන්නේ නේද? මේකේ සිහිය නැති වුණහම තමයි අනුන් ගැන හොයන්නේ. දැන් පේනවද? කය ගැන සිහිය පිහිටන්න පිහිටන්න බාහිරය ගැන හොයන ටික එක ටිකෙන් ටික අඩු වෙනවා. ඇයි? තමන්ගේ තමන්ට කරන්න වැඩක් තියෙනවා හිතට. ඉතින් පුරුදු වෙන්න. මොන ඉරියව්ව මොන චලනයක් කළත් ශරීරේ බලන්න පොඩ්ඩක් මොනවද දැනෙන්නේ ශරීරේ. හරි. එතකොට අපි දැන් ඔය දැනුවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ ආයතන හයයි. විඥානයක් පහළ නොවුනොත් දැනුවත් වෙයිද? නැහැ. දැනුවත් වෙන ගතියටමයි විඥානය කියන්නේ නේද? දැන් ඇහැ තිබුණටම ඇහි රූප ගැටිලා මේ ප්‍රතිබිම්බයක් හැදුණා කියමු ඇහැ ඇතුලේ ප්‍රසාද රූපේ. එහෙම වුණාටම පේන්නේ නැහැ. විඥානය හටගත්තේ නැත්තම්. කන තිබුණට කනේ ශබ්ද වැදිලා මේ කම්බරේ කම්පණය වුණාට අපි හිතමු සෝත ප්‍රසාද රූප හැදුනට ඇහෙන්නේ නැහැ. විඥානය හටගත්තේ නැත්තම්. පැහැදිලිද? දැන් මැරිච්ච මිනිස්සෙක්ගේ කනේ ශබ්ද වදිනවද නැද්ද? වදිනවා. ඇහෙන්නේ. ඇයි? විඥානය හටගන්නේ නැහැ. ඇහැරිලා තිබුණොත් ඇහි රූප වදින්නේ නැද්ද? වදිනවා. නේද? ප්‍රතිබිම්බ හැදෙනවා. ඒක නිකන් කණ්ණාඩියක් තිබුණොත් කණ්ණාඩියේ ප්‍රතිබිම්බ හැදෙනවා. කණ්ණාඩිය දන්නවද මේ මොන ප්‍රතිබිම්බද හැදෙන්නේ කියලා? නැහැ. එතකොට ඇහැට හැකියාවක් නැහැ මොන රූපද මං හදලා දෙන්නේ කියලා දැනගන්න. කනට හැකියාවක් නැහැ මොන ශබ්දද මං මේ සටහන් හදලා දෙන්නේ කියලා දැනගන්න. ඒකේ කෘත්‍ය විතරයි. ඒ වැඩේ කරනවා ඒකේ තේරුමක් දන්නේ නැහැ. නේද? කම්බරේ ඕන සද්දයක් කැමති වුණත් අකමැති වුණත් ඒක කම්පණය වෙනවා. කැමැතිද අකමැතිද කියන ගතියක් එතන නැහැ. හරි? දැනුවත් වෙන ගතියක් නැහැ. දැන් බෙරයක් තියෙනවා කවුරු හරි ගහනවා. කවුරුත් අහන්න කෙනෙක් නැහැ. කවුරුවත් දන්නවද මොන සද්දේද තිබුණේ කියලා? නෑ නේද? බෙරේ දන්නෙත් නෑ, වදින එක දන්නෙත් නෑ. එතකොට ඇහැ දන්නෙත් නෑ. ඇහැ ඉස්සරහා ඇහැට අරමුණු වෙන ඒවා දන්නෙත් නෑ. ඒක ඒවයි කෘත්‍යයක්, ක්‍රියාවක්. බැරි වෙලාවත් ඔය අතරට පැන්නොත් නේ චක්කු විඥාණය කියන එක්කෙනා. ඔන්න දැනගන්න. ඔන්න පේනවා කියලා දැනගන්න. නේද? චක්කු විඥානේ පහළ වුණේ නැත්නම් පෙනීමක් කියලා සිද්ධියක් නැහැ. හරි? ତොර මරිච්ච කෙනෙක්ගේ ඇහක් තිබුණට පෙනීම සිද්ධ වෙන්නේ නැහැ. මරිච්ච කෙනෙක්ගේ කනක් තිබුණට ඇසීම සිද්ධ වෙන්නේ නැහැ. නාසයක් තිබුණට ගඳ සුවඳ දැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? විඥානයක් පහළ වෙන්නේ නැති හින්දා. තොර විඥානයක් පහළ වුණේ නැත්නම් දැනුවත් වීම වෙන්න බෑ. එතකොට දැන් ඇහැට අමතරව මේ චක්කු විඥානේ චක්කායතනය කියලා නමක් කියන ආයතනයක් කියලා කියන. ඇහැ ආයතනයක් බවට පත් වෙන. ආයතනයක් කියන්නේ මොකද්ද? ඔව් මොනවා හරි හදන නිස්පාදනය කරන නේද? තැනකට තමයි ආයතන කියන්නේ. ඒකට ආයතනයකට තේරුමක් තියෙන්නේ ආයතනේ වැඩ කරනකොට විතරයි නේද? මොනවා හරි හදනකොට විතරයි නේද? ඒ දේ හදන්න නැත්නම් දැන් ආයතනේ වහලා. ඔව්
ආයතනේ වහන්න වෙනවා.
නේද?
ස්ට්‍රයික්
කරා.
ස්ට්‍රයික් කරා.
එතකොට ආයතනේ කිව්වට වැඩක් නැහැ. එතනින් වැඩක් කරගන්න බෑ. නේද? ආයතනය කියලා කියන්න පුළුවන් ඒකේ මොනවා හරි හදනකම් විතරයි. හදන්න නැති වෙලාවටත් අපි ඒක ආයතනය කිව්වට වැඩක් නැහැ නේද? ඒ වගේ තමයි මේ ඇහැ චක්කායතනය කියලා කියන්නේ මොනවා හදන වෙලාවටද? මොනවා හදන වෙලාවටද අපි චක්කායතනෙ කියලා කියන්න ඕන? ඇහැ මොනවද හදන්නේ? රූප හදන. දැන් කොච්චර රූප හැදුවද ඇහැ? කෝ හදපු රූප ටික ගන්න බලන්න. ඈ? එවිලේලේ නැති වෙනවා. රූප හදනවා. කෝ මේ මොහොතේ හදන රූපයක් ගන්න බලන්න. නෑ ඔයගොල්ලෝ මොනවා හරි හැදුවා නම් තියෙන්න ඕනනේ නේද? තියෙන්නේ. ඒ ක්ෂණේදී හදන රූපයක් දෙන්න බලන්න. දැන් මං අහන එක ඉස්සෙල්ලා හිතන්න ඇහැ හදන එක මං ඇහුවේ. ඇහැ ආයතනයක් කිව්වා. ආයතන කියන්නේ මොනවා හරි හදන. මොනවාද හදන්නේ? රූප හදනවා නම් කෝ ඒ රූප ටික? ඈ මොනවාද හදන්නේ? හැ ප්‍රතිබිම්බණං හදන්නේ. ඉතින් විඥානයක් වැඩන්නේ නැහනේ ඕකට. කණ්ණාඩියක් හදනවානේ ප්‍රතිබිම්බ. නේද? ඇහැ මං අහන්නේ ඇහැට නිකන් අර මැරිච්ච මිනිහාගේ ඇහැට අපි ආයතන කියන්නේ නැහනේ. මොන වෙලාවේද ආයතන කියන්නේ? වැඩ කරන වෙලාව. වැඩ කරන වෙලාව කියන්නේ විඥාණය පහළ වෙන වෙලාව. නේද? විඥාණය පහළ වුණා කියලා දැනගන්නේ කොහමද? ඇහැ වැඩ කළාද කියලා දැනගන්නේ කොහමද? දැකීම. දැක්කා කියලා දැනගත්තා නේද? ඒකෙන් තමයි දැනගන්නේ විඥානයක් පහළ වුණා කියලා. එතකොට මොකද්ද නිස්පාදනය වුණේ? දැකීම. දැකීමක් නේද ඇති උනේ? පෙර නොතිබී ඇති උනේ මොකද්ද? දැකීමක් නේද? අලුත් දෙයක් හදන්න එපයි මොකක් හරි. හැදුවේ මොනවද? දැකීමක්.
දැකීමක් එතන තියෙනවා.
රූප හැදුවා නෙමෙයි, රූප හැදුවා නම් ඔය දැන් ළඟින් ගොඩ ගහ ගන්න පුළුවන් හදන හදන රූප. නේද? දට ඇහැ ආයතනයක් උනේ දැකීම ඇති කරලා. එතකොට දැකීම ඇති කරනකොට අපි විශ්වාස කරන දේවල් තියෙනවා. මොනවද විශ්වාස කරන්නේ? රූපයක් දැක්කා. නේද? දැක්කේ මොනවද ඇහුවොත් නම් කියයි? රූප. නේද? දැක්කේ මොනවද කියලා ඇහුවොත් කියයි රූප කියලා නේද? දැන් විඥාණයෙන් කරන්නේ ඔන්න දැනුවත් වීමක් කරනවා. විඥාණය කියන්නේ දැනුවත් වෙන ගතිය. ඒක පැහැදිලිද? විඥාණය කියන්නේ මොකද්ද?
දැනුවත් කිරීම.
දැනුවත් කරන ගතිය. මොනවා හරි දැනුවත් වුණා නම් ඒ විඥාණයක් පහළ වුණා කියලා දැනගන්නවා. ඒකට ඇහැ නිසා නම් දැනුවත් කළේ විඥාණයට කියනවා චක්කු විඥාණය කියලා. ඒකට ඇහැ නිසා දැනුවත් කළේ මොනවද? මම හිතන්න
බාහිර රූපය.
ඇහැ නිසා දැනුවත් කළේ අර එළියේ මොකද්ද රූපයක් තියෙනවා. ඒක දකින්න ඇහැකුත් තියෙනවා. ඔය දෙය නේද දැනුවත් කරන්නේ? ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා කියන එක තමයි
බාහිර
විඥාණය. චක්කු විඥාණයෙන් කියන්නේ. සෝත විඥාණයෙන් මොනවද කියන්නේ? සද්දයක් තියෙනවා. සද්ද අහන්න කනකුත් වැඩ කරන කනකුත් තිබුණා. නේද? දැන් ඔන්න ඔය මට්ටමේදී දැන් ආයතනයක් බවට පත් වුණා. ඒ මොහොතේදී දැසීම සිද්ධ වෙන මොහොත. එනත්තම් මේ සෝත විඥාණය පහළ වෙන මොහොත. ඒ මොහොතේ තමයි ඇසීම කියන ක්‍රියාව සිද්ධ වෙන්නේ.
ඇති උනේ.
ඔව්. ඒ ක්‍රියාව සිද්ධ කරන හින්දා අපි ආයතනයක් කියලා කියනවා. ක්‍රියාව සිද්ධ නොවන වෙලාවට ආයතනය කියන එක හරිද? නැහැ. ඇසීමක් සිද්ධ වෙන්නේ නැති මොහතක සෝතායතනෙ කිව්වොත් හරිද? නැහැ. නේද? දැන් දැකීම සිද්ධ වෙන මොහොත චක්කායතනෙ ආයතනයක් බවට පත් වෙනවා. හරි. විඥානේ ඉවර වෙලා විඥානයෙන් නේද දැන් දැනගත්තේ? මොකද්ද දැනගත්තේ? ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියලා. ඒ විඥානේ පහළ වෙන මොහොතේ තමයි දැනගත්තේ. විඥානේ ඉවර වෙලා නෙමෙයි. දැනගන්න ගතියට තමයි විඥානේ කියන්නේ. තේරුණා? දැනගන්න ස්වභාවයට තමයි විඥානේ කියන්නේ. දැන් චක්කු විඥානේ කියනකොට මොනවා දැනගත්තු ස්වභාවයක්ද? ඇහැකුයි රූපෙකුයි. ඔව් රූපේ තමයි අපි ඒ දෙකෙන් ඕන එකකට හිත යන්න පුළුවන්. ආයෙලියේ තියෙන රූපයක් දැනගත්තා නැත්නම් ඔන්න මට ඇහැක් තියෙනවා නේද? එක්ක රූපේ කියන අන්තයට යන්න පුළුවන් නැත්නම් මේ ඇතුලේ තියෙන රූපේ, ඒ කියන්නේ අභ්‍යන්තර රූපේ පැත්තට යන්නත් පුළුවන්, බාහිර රූපේ පැත්තට යන්නත් පුළුවන්. අභ්‍යන්තර රූපේ ඇහැ, බාහිර රූපේ ඔය දකින මොකක් හරි එළියේ තියෙනවා කියන හිතන රූපේ. ඒතර අජ්ජත් රූප බහිද්ද රූප ඔහොම දෙකක් තියෙනවා කියන එක තමයි විඥානේ නිසා දැනුවත් වුනේ. චක්කු විඥානේ නිසා. සෝත විඥානේ නිසා දැනුවත් වුනේ එක්කෝ බාහිර සද්දයක් තියලා නැත්නම් ඕක අහන්න කනක් තියෙනවා. කන අජ්ජත්ත. අභ්‍යන්තර. ඒ කියන්නේ මට අයිති. සද්දේ බාහිර. මගෙන් බාහිර. එහෙම අදහසක් නේද එන්නේ? අපි රූපයක් දකිනකොට රූපේ කොහෙද තියෙන්නේ?
බාහිර.
රූපේ දකින ඇහැ තියෙන්නේ කොහෙද? අභ්‍යන්තරේ. Taman ළඟ. නේද? හරිද මේ කියන දේ? අනුන්ගේ ඇහැකින්ද දැක්කේ? Tamanගේ. සිහියෙන් අහගෙන ඉන්න ඕන. දැකීමක් ඇති වුණා කියනකොට එළියේ තියෙන රූපෙකුයි ඇතුලේ තියෙන ඇහැකුයි. නේද? ওই දෙක තියෙනවා කියලා කිව්වේ කවුද? විඤ්ඤාණ. විඤ්ඤාණ. දැනුවත් කළේ විඤ්ඤාණය. දැනුවත් කළේ මොකද්ද? විඤ්ඤාණය තමයි. දැනුවත් කළේ මොකක්ද? ඇහැකුයි රූපේ. ওই දෙක සම්බන්ධව තමයි දැනුවත් කරන්නේ. වෙන මුකුත් නෙවෙයි. චක්කු විඤ්ඤාණයෙන් දැනුවත් කරන්නේ ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා. රූපේ බාහිරයි කියලා දැනුමකුත් තියෙනවා ඇහැ අභ්‍යන්තරයි කියලා දැනුමකුත් තියෙනවා. දැන් සෝත විඤ්ඤාණය ගත්තොත් මොකද්ද දැනුවත් කරන්නේ? දැනුවත් කරන ගතිය තමයි සෝත විඤ්ඤාණය කියන්නේ නේද? කන නිසා දැනුවත් කරන ස්වභාවයට කියනවා සෝත විඤ්ඤාණය. මොනවා ගැනද දැනුවත් කරන්නේ? ශබ්දේ ගැන. ශබ්දෙට තමයි අපේ හිත ඇදිලා යන්නේ. ශබ්දේ කොහෙද තියෙන්නේ? බාහිරේ. බාහිරේ ශබ්ද තියෙනවා කියලා නේද දැනුවත් වෙන්නේ? එතකොට ශබ්ද අහන්න පුළුවන් ද කනක් නැති වුණා නම්? නෑ. ඒ හින්දා ඒකම දැනුවත් වෙනවා. ඒ ශබ්ද අහන්න කනකුත් තියෙනවා. කොහෙද කන තියෙන්නේ? අභ්‍යන්තරේ. ඒ කියන්නේ Tamanta ඇති කනක් තියෙනවා. අන්න හරි. ඔය මොහොතට තමයි අපි කියන්නේ සෝතායතනෙ. දැන් නිෂ්පාදනයක් වුණා. මොකක්ද නිෂ්පාදනය වුණේ? සී සබ්දේ මේ කන තිබුණත් නැතත් සබ්දයක් තියෙනවා නම් තියෙයි. සබ්දේ තියෙනවා කියලා දැනුවත් වීම නිෂ්පාදනය වුණා. දැනුවත් වෙන ගතිය. දැනුවත් වෙන ගතිය තමයි අලුතෙන් ඇති වෙන්නේ. නේද? දැනුවත් වෙන්නේ මොනවාද? ශබ්දෙකුත් තියෙනවා කනකුත් තියෙනවා. ඕක නේද දැනුවත් වෙන්නේ? ඔව්. විඥාණය දැනුවත් වුණා. අපි හිතමු චක්කු විඥාණය කියලා. විඥාණයට කියන්නේ දැනුවත් වෙන ස්වභාවය. දැනුවත් වෙන්න මොනවා හරි ගැන දැනුවත් වෙන්න එපයි. මොනවා ගැනද දැනුවත් උනේ? කනනම් ශබ්දයක්. ඒ එක්කම අහන්න පුළුවන් කනකුත් තියෙනවා. ඇසනම් චක්කු විඤ්ඤාණය නම් මොනවාද දැනුවත් උනේ? බාහිර රූපයක් තියෙනවා. ඒක දකින්න ඇහැකුත් තියෙනවා. ওই ටික නේද දැනුවත් උනේ? ඔව්. දැන් හොඳට තේරුම් ගන්න මොනවද ඔතන අලුතෙන් නිෂ්පාදනය උනේ? පෙර නොතිබි. දැකීම කියන සිද්ධිය ඇති වෙනකොට කියන්න බලන්න මොනවද නිෂ්පාදනය වෙලා තියෙන්නේ? එතකොට කලින් නොතිබුණ දෙයක් දැන් අලුතෙන් ඇති වෙලා තියෙනවා. ඒකනේ නිෂ්පාදනය කියන්නේ. මොනවද? බාහිර රූපෙකුයි ඇහැකුයි තියෙනවා. ඕක තමයි අලුතෙන් නිෂ්පාදනය. දැකීම කියන සිද්ධිය චක්කු විඤ්ඤාණයෙන් කරන්නේ මොකද්ද? මොනවද දැනුවත් කරන්නේ? චක්කු විඤ්ඤාණයෙන් දැකීම. ඈ එතකොට මොනවා 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 ගැනද දැනුවත් උනේ? රූපයක් තියෙනවා. කොහෙද තියෙන්නේ? එළිය බාහිර. තව දැනුවත් වීමක් තමයි ඇහක් තියෙනවා. අර රූපේ අරමුණු කරන්න පුළුවන් ඇහක් තියෙනවා නේද? ඇහ තියෙන්නේ කොහෙද? අභ්‍යන්තරේ. දැන් ඕක නේද දැනුවත් කළේ? ඊට පස්සේ ඒක පස්සේ බලමු. ඉස්සෙල්ලා මුලින්ම දැනුවත් කරන්නේ, කියන්නේ පෙර නොතිබීම ආපු දැනුවත් වීම මොකද්ද? බාහිර රූපයක් තියෙනවා, ඒක දකින්න හැක්ක. ඕක නේද දැනුවත් කළේ? ඔය හරියට තේරුම් ගන්න. මොකද්ද මේ නිෂ්පාදනය කළේ? පළවෙනි දේ ඔච්චරයි නේද? හැකුයි රූපෙකුයි තියෙනවා. රූපෙට අපි බාහිර කියනවා, ඇහැට අභ්‍යන්තරට. රූප ಜಾති දෙකක් ගැන දැනුවත්. අභ්‍යන්තර රූපයි බාහිර රූපයි. දැන් සෝත විඥානයක් ඇති වුණොත් මොනවද දැනුවත් උනේ? ශබ්දකුයි කනකුයි. ඒකත් බාහිර රූපෙකුයි අභ්‍යන්තර රූපෙකුයි. බාහිර රූපෙට අපි කියනවා ශබ්ද කියලා. අභ්‍යන්තර රූපෙට කියනවා කන කියලා. නේද? දැන් බලන්න මේ ආයතනේ වැඩ කරනකොට ওই ටික නේද හටගත්තේ? නිෂ්පාදනය කළේ. ඔය ටික නේද හටගත්තේ? දැනගත්තා. කන නිසා දැනගත්තා. මොනවද දැනගත්තේ?
ශබ්ද.
ඔය දැන් ලේනෙක් කෑ ගහනවා එහෙම නේද? ඈ? ලේනා කියන නම එන්න කලින් මොනවද දැනගත්තේ? ශබ්දයක් තියෙනවා. කනක් තියෙනවා. නේද? ওই දෙක දැනගත්ත ගතිය තමයි විඥානේ කියන්නේ. විඥානේ පහළ වුණා හින්දා තමයි මේ සද්දෙයි කණයි තියෙනවා කියලා දැනගත්තේ. ඒකට බාහිර රූපයක් තියෙනවා කියලා දැනගත්තා. අභ්‍යන්තර රූපයක් තියෙනවා කියලා දැනගත්තා. ඔය දැන ගැනීම මතක තියාගන්න ඊට මොහොතකට කලින් තිබුණාද? නැහැ. දැන් මේ සද්දේ ඇහුණ මොහොතට කලින් තිබුණාද ඒ දැනගැනීම?
නැහැ.
ඒ මොහොතේදී නේද ඇති උනේ. ඒ ශබ්දයක් තියෙනවා කියන අදහසයි කනක් තියෙනවා කියන අදහසයි ඇති උනේ සෝත විඥාණය පහළ වෙන මොහොත. ඔන්න ඕක තමයි කියන්නේ. ඒකට ආයතනේ වැඩ කරන මොහොත. කියන්නේ ආයතනයක් බවට පත් වුන මොහොත. සෝත ආයතනය කියලා කියන්න පුළුවන් ඔන්න ඔය මොහොතේ. ඊට පොඩ්ඩකට කලින් සෝතායතනයක් තිබුණාද? නැහැ. ඊට පස්සේ සෝතායතනෙත් නැහැ. ඒ මොහොතේ. කියන්නේ චක්කුවින් සෝත විඥාණය පහළ වෙන මොහොතේ තමයි සෝතායතන. සෝත විඥාණය පහළ නොවන මොහොතේදී සෝතායතනයක් නැහැ. උන්නේ. කන තිබුණා කියන්න පුළුවන්. ඒක හරියට අර බෝන් එකෙක්ගේ කනක් වගේ. විඥානයක් නැහැ. නැත්තම් ඔය මොහකින් හරි හදපු කනක්. නේද? ඇහෙන්නේ නැහැ. විඥාන පහළ වෙන්නේ නැහැ. දැන් විඥානේ පහළ වෙන මොහොතේ තමයි ඔන්න අපිට වැදගත් වෙන්නේ. ආයතනයක් බවට පත් වුණා. ඔව්. ආයතනයක් හටගත්තේ විඥානේ පහළ වෙන මොහොතේ. ඊට කලින් ඕක ආයතනයක් කියන්න බෑ. ඊට පස්සෙත් ආයතනයක් කියන්න බෑ. විඥානේ නැත්තම් නේද? විඥානේ තියෙන මොහොතේ විතරයි ආයතනයක් කියන්න පුළුවන්. ඒක පහළ වුණා නම් පහළ වෙලා ඇති. දැන් දැන් මේ කන මගේ කන කියලා හිතුණා නම් මම ඉන්නවා. ඒ සද්දේ මටයි ඇහුනේ කියලා හිතනවනම් මම ඉන්නවා නේද? මේ අත්දැකීම මටයි සිද්ධ වුනේ කියලා හිතනවනම් මම ඉන්නවා. එකත් හොයලා බලන්න හොඳයි. සෝත විඥානේ පහළ වෙන්නේ කනේද හදවතේද කියලා අහන්න. කොහෙද පහළ වෙන්නේ? විඥාණය කියන්නේ දැනගැනීම් ස්වභාවයක්. මොකද්ද දැනගත්තේ? ශබ්දයක් තියෙනවා, ගණක් තියෙනවා. ඈ? එතකොට ඔන්න ඔය ಜಾති දෙකක්, එහෙම නැත්නම් අන්ත දෙකක්, දෙකොණක් නේද? එළියේ ඒකාන්තයක්, අභ්‍යන්තරේ තව අන්තයක්. ඇහැයි රූපේයි කිව්වත්, කනත් ශබ්දෙයි කිව්වත්, මේ අන්ත දෙකක් නේද තියෙන්නේ? අභ්‍යන්තරයි බාහිරයි. ඔන්න ඔය දෙපැත්තකට බෙදෙන ගතිය ද්වයතාව කියලා කියනවා. වෙන්කොට පෙන්වන ගතිය. ඔක තමයි විඥානේ ස්වභාවය. විඥානණය කියලා කියනවා. විඥානණය වෙන්කොට පෙන්නන ගතිය. හරි? අපිව දැනුවත් කරන්නේ දෙපැත්තකට වෙන් කරලා. ඔව්. බාහිරයි අභ්‍යන්තරයි. අපි චක්කු විඥානෙන් නම් බාහිර රූප, අභ්‍යන්තර ඇහැ. සෝත විඥානේ නම් බාහිර සද්ද, අභ්‍යන්තර කන. දැන් බලන්න විඥානනේ තියෙන විඥානනයක්. ඔව්. දැන් ඥානතෝ, ඥානතෝ කියන්නේ මොනවද? දැනගන්න. ඥානතෝ විතරක් නෙමෙයි මෙතන විඥානනයක්. වි විශේෂයෙන් දැනගන්නවා කියන්නත් පුළුවන්. විශේෂයෙන් දැනගෙන තියෙන්නේ මොකද්ද? දෙපැත්තක් තියෙනවා කියලා. ද්වයතාවයක් දැනුවත් කරලා. වෙන්කොට දන් දක්වලා තියෙනවා. ඒකයි මේ විඥානනය කරලා කියන්නේ. ඈ? විශේෂයෙන් දැනගන්නේ මේ දෙපැත්තක් තියෙනවා කියලා. නැතුව ධර්මයක් නෙමෙයි. හරිද? විශේෂයෙන් දැනගත්තා කිව්වහන් හිතන්න එපා ඇත්ත ඇති හැටි දැනගත්තා කියලා. දැනගෙන තියෙන්නේ ඔව් ඇත්ත ඇති හැටි නෙමෙයි ඔය. විඥානේ පෙන්නන හැටි තමයි දෙපැත්තක් තියෙන. අභ්‍යන්තරේකුයි බාහිරේකුයි තියෙන. ඕක තමයි විඥාණයෙන් කියන දේ. විඥානණය කරලා පෙන්නනවා. වෙන් කරලා පෙන්නනවා මේ අභ්‍යන්තරේකුයි බාහිරේකුයි. දැන් ඔය අභ්‍යන්තරේට නේද අපි මම කියලා කියන්නේ? ඈ? බාහිරේට එළිය. මගෙන් බාහිරයි. අභ්‍යන්තරේ මම නැත්තම් මගේ මට අයිති නැති ටික තමයි බාහිර. ඒවත් පස්සේ මගේ ගොඩට දාගන්න හදනවා. ඒක වෙනම කතාවක්. පටන් ගන්නේ නේද? මගේ සීමාවක් වෙන් කරගත්තා. අභ්‍යන්තරයි බාහිරයි. තර මජ්ජේ සූත්‍රයේ හැම ඔය විස්තර කරනවා. ඇහැ ඒකාන්තයක්, රූපය තවාන්තයක්. විඥාණය මැද. කන ඒකාන්තයක්, ශබ්දය තවාන්තයක්. විඥාණය මැද. ඈ? එතකොට ඔය අන්ත දෙකට නොඇත්ෙන මධ්‍යම ප්‍රතිපදාවක් තථාගතයන් වහන්සේ විස්තර කරනවා. ඇහැ කියන අන්තයට වැටෙන්නෙත් නැහැ, රූපය කියන අන්තයට වැටෙන්නෙත් නැහැ. අන්ත දෙකට නොවැටුණ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඕගොල්ලෝ නම් හිතන් ඉන්නේ අර අන්ත දෙක මොනවා කියලාද? සැපයි දුකයි. විඥාණය කරන්නේ දෙකට බෙදලා පෙන්නන. මත විඥාණය. විඥාණයෙන් කරන වැඩේ මේ දෙපැත්තක් වෙන් කරන. ඔව් මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන්නේ තව එකක්. දැන් ඕක අවබෝධ කරන්න ඕනේ. විඥාණයෙන් කරන්නේ මෙන්න මේකයි කියලා අවබෝධය ඇති වෙනකොට මජ්ක්‍ධිමා ප්‍රතිපදාවට එන්න පුළුවන්. දැන් මේක විඥාණයෙන් කරන වැඩක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි. විඥාණය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කවුරු කියලාද? මායාකාරී. කොහොම මැජික් එකක් පෙන්වන්නේ දැන්? විඥාණය පෙන්නනවා වෙන් කරලා. විඥාණය කරන වැඩේ ඕක. වෙන්කොට දක්වනවා. අභ්‍යන්තරේයි බාහිරේයි. දැන් ඕකේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන්නේ ඔය අන්ත දෙකට වැටෙන්නේ නැතුව ඉන්නේ
නැදයි.
අන්ත දෙකක් වෙන් කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක මධ්‍යම ප්‍රතිපදාව වෙනවා. දැන් අපි අන්ත දෙකෙන් එකක් අල්ලගනවනේ. රූප කියලා කියනවා, සද්ද කියලා කියනවා, ඒකාන්තය. නැත්නම් ඇහැ කියලා කියනවා, කන කියලා කියනවා, ওই තවාන්තය. ඔය අන්ත දෙකට වැටුණොත් අහු වුණා. හරි, ලෝකෙට අහු වුණා, නැත්නම් මායයට අහු වුණා, දුකට අහු වුණා. ඔය අන්ත දෙකට නොඇටි ඉන්න පුළුවන් විදිහක් තමයි මධ්‍යම ප්‍රතිපදාව
කියන්නේ.
ඒක දැන් තේරුම් ගන්න. හරිද කියලා බලන්නේ කොහොමද? මගෙන් අහලා නෙවෙයි. කොහොමද හරිද කියලා බලන්නේ? හරිද කියලා බලන්නේ කොහොමද? කරන විදිහ නෙමෙයි මං අහන්නේ. මං අහන්නේ ඕක හරිද කියලා බලන්නේ කොහොමද? මගෙන් අහන්න මොනද හරිද කියලා බලන්න. මගෙන් අහනවා නම් තේරුම් අරන්නේ.
මනසින්ම දැනගන්න ඕනේ.
කොහොමද හරිද කියලා බලන්න.
මනසින් දැනගන්න.
ඔබ තමයි ධර්මයේ දකින්නේ කියන්නේ. Tamanṭa peyin nattang dan harida kiyala balanne madhyama pratipadawa mokadda kiyala kiyana eka harida kiyala tawa kenek gen ahanna on nan taman dakala ne. ඒකයි මේ ධර්මයේ අවබෝධ කරන්න කියන්නේ.
තමන්ගේ මනසින්ම දැනගන්න.
ඕක එනකන් ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. තව කෙනෙක්ගෙන් අහන තාක්කල් තමන් මාර්ගයට වැටෙන්නේ නැහැ. ඔය කරන වැඩේ කතා කරන්න එපා. කරන වැඩේ හරිද කියලා තමන්ට බලා ගන්න පුළුවන් දැක්මක් ඇති කරගන්න. තේරෙනවද මේ කියන්නේ? ඒක එනකන් ධර්මයේ මාර්ගයට වැටෙන්නේ නැහැ. ඔක අහන තාක්කල් අවබෝධේ නැහෙනි. දැන් කොහොමද අපි ධර්මයේ කියනවා මේ අන්ත දෙකට නොවැටි මධ්‍යම ප්‍රතිපදාවට වැටෙනවා. ඒතර මොකද්ද කියන්නේ මේ අන්ත දෙකට වැටෙන්නේ නැති වෙන්නේ. මොකද්ද අන්ත දෙක? බාහිරයි අභ්‍යන්තරයි. නැත්තම් ඇහැ කියන අන්තෙයි රූප කියන අන්තෙයි. කන කියන අන්තෙයි ශබ්ද කියන අන්තෙයි. ওই දෙකට වැටෙනවා නම් දැක්ම නෙවෙයි. මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි. ඒක තේරුම් ගන්න.
මේ දෙක ගැන මනසින් දැනගන්න.
ඒකට ඔය කරන මොකක් හරි දැන් වැඩක් කියන්න හැදුවනේ ඒක ඔය අන්ත දෙකට වැටිලා නැද්ද කියලා බලන්න. අන්න එහෙමයි බලන්නේ හරිද කියන්නේ. ওই දෙය කරලත් ඉන්නේ අර අන්තක නම් මධ්‍යම ප්‍රතිපදාවට වැටිලා
නැහැ.
තේරෙනවද? නැතුව තව කෙනෙක්ගෙන් අහලා හරියන්නේ නැ මේ විදියට බැලුවොත් හරිද? එතකොට ඒ කියා දෙන එක්කෙනා නම් නිවන් දකී තමන් නිවන් දකින්න. අය මාර්ගයේ තේරුම් ගන්නෑ. ධර්මය තියෙන්නේ මේක මේ හොයන හැටි අවබෝධ කරගන්න. ඒක නැතුව ඇහුවට වැඩක් නෑ මේක කළොත් හරිද මේක කළොත් හරිද ඒ හැමදාම අහහ ඉඳි. තමන් අවබෝධ කරන්නේ. ඔව් දැන් මේ විදිහට කළොත් අර අන්ත දෙකට වැටිලාද කියලා බලන්න. හරි. ඒ බාහිරාන්තෙයි අභ්‍යන්තරාන්තෙයි කියන දෙකෙන් එකකට හරි වැටිලා නම් ඒක මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි. ධර්ම මාර්ගය නෙවෙයි. පැහැදිලිද? අභ්‍යන්තර ඇහැ කියන අන්තේ හිටියත් මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. බාහිර ලෝකේ නැත්තම් රූප කියන අන්තේ හිටියත් මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි. මොකද ඒක හොඳට පේනවා ඔය කොයි අන්තේ හිටියත් මම ඉන්න ඕන නේද? අභ්‍යන්තර ටික පිළිගත්තත් මම නේද පිළි අරන් තියෙන්නේ. සක්කාය දිට්ඨිය නේද? බාහිර එළියට අත දික් කරන්නේ කවුද අත දික් කරන්නේ? මම. ඒ අන්ත දෙකම සක්කාය දිට්ඨිය. ඒකට සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් ඔය අන්ත දෙකට වැටෙන්න බෑ. පේනවද? එතකොටයි මධ්‍යම ප්‍රතිපදාව පහළ වෙන්නේ කියල. ලෝකෝත්තර මාර්ගයේ පහළ වෙන්නේ අන්ත දෙකට නොඇටි දකින දැක්මක් වෙන්න ඕනේ. එතකොට විඥාණය පෙන්නන පැත්ත තමයි අන්ත දෙකට වෙන් කරන ගතිය. විඥාණය මායාකාරයක්ගේ මැජික් එක තමයි වෙන් කරනවා. වෙන් කරන්නේ මම කියන කෙනෙක් හදනවා. නේද?
මම කියන්නේ හදලා දෙවත්ත පෙන්නනවා යම්.
දැන් මේ විඥාණය කරන මායාවක් තියෙනවා මෙතන. ඒ මායාව අපි පිළිගන්නවා අපි ඇත්ත ඇති හැටි නොදන්නා හින්දා. ඇත්ත ඇති හැටියට නොදන්නවා කියන්නේ මොකද්ද?
අවිද්‍යාව.
අවිද්‍යාව. අවිද්‍යාව හින්දා මුලා වෙනවා. රැවටීම. ඒක තමයි මෝහය කියන්නේ. ඒතර මුලා වෙන එක මුලාවක් තමයි අරාන්තේ තියෙනවා හරි මේ අන්තේ තියෙනවා හරි ඔය අන්ත දෙක පිළිගන්නවා. එතකොට තථාගතයෝ ඔය අන්ත දෙකටම නොවැටෙන මධ්‍යම ප්‍රතිපදාවක් ප්‍රකාශ කරනවා. පේනවද?
දෙන්න තමයි හෙන්නෝනේ.
එතනින් තමයි පටන් ගන්න දෙන්නේ. ඔන්න ඕක අවබෝධ කරගන්න. එතකන් මේ හේතුඵල බලනවද, පටිච්ච සමුප්පාද බලනවද, අරවා මේ අනිත්‍ය බලනවද, දුක්ඛ බලනවද, අනාත්ම බලනවද? ඕවා කිව්වට වැඩන්නේ. බලන කරන වැඩේට වඩා මේ දේ මධ්‍යම ප්‍රතිපදාවද කියන එක තමන් දැනගන්නවා. මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් ওই ලෝකෝත්තර මේ ලෝකෙන් මිදෙන දැන් ඕක ලෝකේ ඉක්මවා ගිය පැත්තක් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ලෝකෝත්තර මාර්ගේ ලෝකෙට අයිති මාර්ගේ තමයි ඇහැ හරි රූපේ හරි අල්ලගෙන වඩන වැඩිම නේද අන්තයක් අල්ලගෙන වඩනවා නම් ලෝකෙට අයිති තමන් ඇහැ තියනවා කියලා හිතාගෙන මොන භාවනාව කළත් ඒක ලෝකෙට අයිති දෙයක් රූපේ තියනවා කියලා හිතාගෙන මොන භාවනාව කළත් ඒකත් ලෝකෙට අයිති ඔය අන්ත දෙකට නොඇටෙන පැත්තකට වැටෙනවා නම් එදාට තමයි කියන්න පුළුවන් අන්න ලෝකෝත්තර මාර්ගය නැත්තම් මජ්ජිම ප්‍රතිපදාවට වැටුණා කියලා තමන්ට විශ්වාසයක් එනවා අර අන්ත දෙකට වැටෙන්නේ නැහැ එනවා ඒකට තමන් තේරුම් ගන්න මේක හරිද කියලා බලන්න නම් ඔන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා විදිය. ඕක කියා දෙන කෙනාගෙන් අහන්න ඕනේ නැහැ මෙහෙම කළොත් හරිද කියලා. ධර්මය තියෙනවා ධර්මයේ ගුරුතනතුරේ තියාගන්න කියන්නේ ඒකයි. ඕක මම හරිද වැරදිද කියන එකෙන් පිළිගන්න යන්න එපා. ඒකට තමන්ට මාර්ගය පැහැදිලි වෙන්නේ නැහැ. ඒ තව කෙනෙක් කියා දෙන එකක් එක් දැක්ම තමන්ගේ දැක්මක් කරගන්න. එතකොට ප්‍රශ්නයක් එන්නේ මේ භාවනාව කළොත් හරිද කියලා ආයි ගිහින් අහන්න ඕනේ නැහැ. මේ භාවනාව කළොත් මේ අන්ත දෙකට වැටෙන්නේ නැද්ද? මධ්‍යම ප්‍රතිපදාවද වැඩෙන්නේ? නැත්නම් ලෝකෙට අයිති නොවන මාර්ගයක්ද වැඩෙන්නේ? පේනවද? පේන්නේ නැහැ. ඒ පේන්නේ නැත්නම් හොඳයි. ඒකත් ලොකු දෙයක්. ඔක දන්නවා කියලා හිතාගත්තාම තමයි ප්‍රශ්න තියෙන්නේ. අපි ඔක්කොම දන්නවා ඒ වුණාට මාර්ගේ නම් වැඩෙන්නේ නැහැ. දැන් තමන් දැනගත්තොත් නෑ මෙතන මොනවද තාම නොදන්න දෙයක් තියෙනවා. එතකොට හොයන. එහෙම කෙනාට පුළුවන් මාර්ගයට වෙන්න. ඔක මන් දන්නවා කියලා හිතුවොත් ඔය දකින්න බෑ. එතකොට අඩු ගානේ මේ කියන එක තේරෙනවද මෙහෙම අන්තයක් තියෙනවා මෙහෙම අන්තයක් තියෙනවා එතකොට ওই අන්ත දෙකට නොවැටෙන මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා ඒක තාම අහුවෙලා නැති වෙන්න පුළුවන් ඒකට ප්‍රශ්නයක් නැහැ හැබැයි එන්න ඕන ඔතෙන්ට කියන අවබෝධය තියෙනවා ඔන්න ඕකයි සම්මාදිට්ඨිය කියන්නේ අන්ත දෙක කාගෙන් හරි දෙයක් අහගත්තාම බලන්න පුළුවන් මෙතෙන්ට දාලා ආ මේකට ගැළපෙනවා සම්මාදිට්ඨියෙන් බලන්න පුළුවන් නෑ ඕක එතකොට ලෝකෝත්තර වෙන්න බෑ කියලා Tamanට විශ්වාසයක් ඇතුව කියන්න පුළුවන්. ඒක කවුරුවත් කියන හින්දා නෙවෙයි. නේද? ඔන්න ඔය විශ්වාසයේ ඇති කර ගැනීම තමයි සම්මාදිට්ඨිය හරි දැකීම කියන්නේ. එදාට අහන එකක් නෑ මෙහෙම කළොත් හරිද මෙහෙම කළොත් හරිද කියලා. එදාට Tamanට පුළුවන් වෙනවා මේක හරිද මේක වැරදිද. මේකද ලෝකෝත්තර මාර්ගය නැද්ද කියලා වෙන් කරගන්න. ඔන්න ඔය දැක්ම ඇති වුණ දවසට තමයි ආර්ය මාර්ගයට වැටෙන්නේ. හරි? ඒකට තමයි අපි ධර්මය උදව් කරගන්න ඕන ධර්මය හොයන්න ඕන. ඔව්. පැහැදිලිද මේ කියන දේ? දැන් මං කිව්වේ නෑ මොකද්ද කරන්න ඕන කියලා. ඒක කියන්නෙත් නෑ.
අන්ත
දෙකරන වැටි ඉන්නේ කරන දේ හරිද බලා ගන්න විදිහක් තමයි මේ කියන්නේ ධර්මයට එකඟද නේද
ඔය දෙක
එතකොට
එකක් අතන එකක් අල්ලගත්තත්
ඒක ඉතින් ඒ එක අන්තයකට අහු වුණත් මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි එතකොට ලෝකෙට අහු වුණා කියන නේද රූපය අල්ලගත්තත් ලෝකෙට අහු වුණා ඇහැ අල්ලගත්තත් ලෝකෙට අහු වුණා ඔය දෙකටම නොවැටි දැක්මක් එනවනම් අන්න එතකොට අන්ත දෙකට අහු
වෙනවා
ආ දැන් ඇහැට පේනකොටම ඔය විඥානේ පෙන්වන්නේ මිරිඟුවක් නැත්නම් ඇහැ පෙන්වන්නේ මිරිඟු ස්වභාවය අපි සාමාන්‍ය මිරිඟුව කියන්නේ අර වතුර වගේ පේනවා නේද? එතකොට අපි වතුර වගේ පේනකොට වතුර කියලානේ හිතන්නේ. දැන් වතුර කියලා හිතුවොත් බාහිර රූපේ බාරගත්තා. එක අන්තයක් අල්ලගත්තා. අන්න වතුර තියෙනවා. එතකොට ඒ වතුර දකින්න ඇහැකුත් තියෙනවා අනිත් අන්තෙත් අල්ලගන්න. අන්ත දෙකට වැටෙනවා නේද? ඔය මිරිඟුව කියලා දැක්කොත් අපි බාහිර අන්තෙට වැටෙන්නේ නැහැ. මිරිඟුව කියලා කියන්නේ වතුර වගේ පෙන්නුම් කරන. එතකොට වතුර අල්ලගන්නේ නැහැ. වතුර තියෙනවා කියලා බාරගන්නේ නැහැ. වතුර වගේ පෙන්නුම් කරන. පෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවා. හැබැයි ලෝකේ අල්ලගත්තේ නැහැ. ලෝකෙට අයිති දෙයක් මොකද්ද? වතුර. එතකොට ලෝකෙට අයිති දෙයක් වගේ පෙන්නුම් කිරීමක් තියෙනවා. ඒකනේ මිරිඟුව කියන්නේ. පේනවා? ලෝකෙට අයිති දෙයක් වගේ පෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවා. ඒ මිරිඟු ස්වභාවය. එතකොට මිරිඟුව මිරිඟුව විදිහට දැක්කොත් අපි ලෝකේ අල්ලගන්න යන්නේ. අන්න ඒකාන්තකින් මිදෙනවා. බාහිරාන්තේ අතාරිනවා නේද? මිරිඟුවක් කියලා ගෙවුවහම එළියේ තියෙන වතුරට තණ්හා කරන්නේ නැහැ නේ මිරිඟුව පේනකොට. ඒ වගේ තමයි මේ ඇහැ නිසා දෙන ඒ සංඥාව, රූප සංඥාව මිරිඟු ස්වභාවය. එතකොට අපි එළියේ තියෙන රූප වලට තණ්හා කරන්න අල්ලගන්න යන්නේ. ඔන්න පේනවත් දැන් ඒ අන්තෙන් මිදෙනවා කියලා. හරි. එතකොට අර ධර්මයට එකඟයි නේද දැන්? අන්න එතන පොඩ්ඩක් මැජ්ජේ ප්‍රතිපදාව පැත්තට එන ගතියක් තියෙනවා. ලෝකෙන් මිදෙන ගතියක් තියෙනවා. ලෝකයේ අල්ලගන්න ගතියෙන් මිදෙනවා ඒකට නේද? ලෝකේ ඉක්මවා දකින ගතියක් එතන තියෙනවා. සංඥාව මිරිඟුව විදිහට දකිනකොට. ඒකට සංඥාව කියලා දකින්න ඕන ඇහෙන් පෙන්නන්නේ රූප සංඥා. කනෙන් දෙන්නේ ශබ්ද සංඥා. නේද? මේ ආයතන හයෙන්ම දෙන සංඥා ගතියක් තියෙනවා. රූප සංඥා, සද්ද සංඥා, ගාහන සංඥා, රස සංඥා, ස්පර්ශ පොට්ටබ්බ සංඥා, මනෝ සංඥා. නේද? හය දෙනාම දෙනවා මිරිඟු ස්වභාවයන් ටික. මිරිඟුව මිරිඟුව විදිහට දැක්කේ නැත්නම් අපි අන්තයක් අල්ල ගන්නවා. ලෝකේ අල්ල ගන්නවා. බාහිරේ අල්ල ගන්නවා. කාන්තයකට වැටෙනවා. හරි.
මිදුනේ නැහැ නේද?
තාම මිදුන්නේ නැහැ. හැබැයි
දැන් මිරිඟුව අතහැරලා අපි ඒක වතුර කියලා ගත්තොත් ඒ
වතුර කියලා ගත්තොත් අල්ලගත්තා බාහිර
අල්ලගන්නේ.
ඒක තමයි කියන්නේ වතුර කියලා අල්ලගන්නේ නැතුව මිරිඟුව කියලා ගන්න. ඒක මිරිඟුව මිරිඟුව විදිහට අවබෝධ කරගන්න. මිරිඟු ස්වභාවය. එතකොට බාහිරාන්තයෙන් මිදෙන්න පුළුවන්. හැබැයි තව මිදෙන්න දේවල් ටිකක් තියෙනවා. තාම මිරිඟුවුණත් වෙන්න ඇහක් තියෙනවා නම් මෙහා පැත්තේ අන්තේ තියෙනවා. තව ටිකක් ඕකේ හොයන්න තියෙන අඩු ගානේ අපි ඉස්සෙල්ලා බාහිර ලෝක වලින් මිදෙන දැක්මවත් ගන්නවා නේද? මේ ලෝකේ එතකොට බාහිර නෙමෙයි. ඔව්. මේ අභ්‍යන්තර පැත්තේ තියෙන්නේ Taman තුලයි. එතකොට එලියෙන් ලෝකේ හොයලා වැඩක් නැහැ කියලා ඔන්න අවබෝධයක් එනවා. මේ ආයතන වලින් නම් ලෝකේ දැනගත්තේ ඔය ලෝකේ සංඥා ගොඩක්.
ඔව් සංඥා වලින්.
ආයතන හය හදා දීපු සංඥා ගොඩක් විතරයි. ඒක මන් දන්නේ නැහැ. දැන් මේ කියන දේ විතරක් මන් දන්නවා. ඈ? එතකොට මේ මිරිඟු ස්වභාවය කියලා දකිනකොට සංඥාව මිරිඟුව කියලා දකිනකොට බාහිර ලෝකෙන් මිදෙන ඒකාන්තකින් මිදීමේ හැකියාව තියෙනවා. ඒකත් මහා ලොකු දැක්මක්. මොකද ලෝකෙට අයිති දැක්මෙන් පොඩ්ඩක් අයින් වීමක් දැන්. ලෝකෝත්තර පැත්තට වැටීම. ලෝකේ ඉක්මවා යන දැක්මක්. නේද? අපි දන්නවා ලෝකෙට අහු වුනේ නැත්තම් මායයට අහු වෙන්නේ නැහැ. නේද? ඒක ඔය පොඩි අවබෝධයක් නේ. ඔක ගැඹුරින් Taman තුලින් දකින්න පුළුවන් නම් මේ ආයතන එකකින්වත් ලෝකය පෙන්වන්න බෑ. ලෝකයට අයිති දෙයකට අපිව අහු කරන්න බෑ. ඈ? කියලා දකින්න පුළුවන් නම් ඒ දැක්ම ගැඹුරට ගැඹුරට ගෙනිච්චොත් Tamanta පුළුවන් රූප ලෝකෙන් මිදෙන්න. නේද? රූප ලෝක වලින් මිදීමේ හැකියාවක් තියෙනවා. බාහිර රූප. බාහිර රූප කියන්නේ මේ ආයතන වලට අරමුණු වෙන දේවල්. නේද? ඒවට අපි කියනවා කාම වස්තු කියලා. කියන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඔවා කාම වස්තු. මේ ලෝකේ තියෙන දේවල්. ඒකට ඒවයින් මිදෙන්න පුළුවන් නම් කාම ලෝක වලින් මිදීමේ හැකියාව Tamanට ලැබෙනවා. නේද? ඒවා එක්ක ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ නේද? ඔවා මිරිඟු කියලා දකිනකොට. ලෝකෙට අයිති දෙයක් කියලා ගත්තොත් නේද ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි. ඒකට ඒ කාම වස්තු වලින් මිදීමේ හැකියාවක් තියෙනවා. කාම ලෝක වලින් මිදෙන්න පුළුවන් නම් ඒක මහා ලොකු දෙයක්. ඉහළ මාර්ගඵල ලැබීම. අනාගාමී මට්ටමට යනකම් යන්න පුළුවන්. හරි? ඒ දැක්ම ඉහළට ඉහළට අරන් ගියොත් ගැඹුරට ගැඹුරට ඔක දැක්ක. ඔව්. මිරිඟුවක් කියලා වැටහෙන්න ඕන හැම තිස්සෙම මේ මේ ඇහෙන් දැකලා ලෝකෙට අයිති සතර මහා ධාතු රූපයක් බාරගන්න බෑ මිරිඟුව කියන. දැන් වතුර බාරගත්තා නම් ලෝකෙට අයිති සතර මහා ධාතු. නේද?
බාරගත්තනේ.
අල්ලන්න පුළුවන් ගිහින්. මිරිඟුව නම් ගිහින් අල්ලන්න පුළුවන්. සතර මහා ධාතු. ඔව්. එතකොට මේ මිරිඟු ස්වභාවය තේරුම් ගන්න ඕන. මේ මතක තියාගන්න මේක උපමාවක්. හා
ඔව් සර්.
මිරිඟු ස්වභාවය උපමාවෙන් තේරුම් ගන්න. මිරිඟු ස්වභාවය කියන්නේ ඒකට අදාළ සතර මහා ධාතු රූපයක් පණවන්නේ නැහැ. ලෝකෙට අයිති සතර මහා ධාතු රූපයක් පණවන්නේ නැහැ.
අභිනන්දති අභිවායති අජ්ජෝසාය.
ඔය පැනෙවුවා නම් අභිනන්දනය කළා අභිවදති අජ්ජෝසාය තිට්ඨක. බාරගත්. රූපය පිළිගත්තා රූපේ බැසගත්තා වෙනවා ඔක පිළිගත්තා රූපයක් තියෙනවා එතකොට දැන් බලන්න ධර්මයක බලනකොට මේක මිරිඟුව මිරිඟුව විදිහට දකිනකොට අපි රූපය පිළිගන්නේ නැහැ රූපේ බැසගන්නේ නැහැ රූපේ බාරගන්නේ නැහැ නේද
බාරගත්තා කියන්නේ භවයේ ඇති වුණා
බාරගත්තා කියන්නේ භවයේ ඇති වුණා හරි පැවැත්ම දුන්නා නේ බාරගත් රූපෙට පැවැත්මක් දුන්නා. පවතිනවා කිය. පැවැත්ම දුන්නහන් තණ්හා කළා. උපාදාන කළා.
හා? දෙරෙන්දන් දෙකට බෑ.
ඔව්. තියෙන ඔක්කොම පටිච්චසම උපාදී තියෙන ඔක්කොම ඔතන ඇති වුණා කියලා කියන්න පුළුවන් බාරගත්තා. අවිද්‍යාවක් තියෙනවා, සංකාරෙත් තියෙනවා, විඥානෙත් තියෙනවා, නාම රූපෙත් තියෙනවා, සලආයතනෙත් තියෙනවා. පස්සයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, තණ්හාවක් තියෙනවා, උපාදානෙත් තියෙනවා, භවක් තියෙනවා, ජාතිත් තියෙනවා. රූපේ බාරගත්තා. රූපේට අයිති ඔක්කොම ටිකක් ඔතන තියෙනවා. ජරා මරණ ව්‍යාධි හේරම ටිකක් තියෙනවා. රූපේ බැසගත්තා නම්, රූපේ පිළිගත්තා නම්, රූපේ බාරගත්තා නම්. දැන් මොකද්ද මේ රූපේ බාර ගන්නවා කියන්නේ? එතෙන්දි තේරුම් ගන්න අපි අර වතුරට එබෙන බල්ලව මතක් කරගමු. වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැඩි විශ්වාසයකට යන නේද? දැන් අන්න රූපේ බාර ගැනීම. රූපේ පිළිගැනීම. මිරිඟුව මිරිඟුව විදිහට අවබෝධේ නැතිකම. පේන්නේ මිරිඟුව, සංඥා මිරිඟුව. ඌ මිරිඟුව මිරිඟුව විදිහට අවබෝධයක් නැහැ. බාහිර සතර මහා ධාතු රූපයක් පනවන. අන්න තව බල්ලෙක් ඉන්නවා කියලා පනවන. ඒ පනෝන රූපේ දැඩිව ගන්නවා, අල්ල ගන්නවා, බැස ගන්නවා, බාර ගන්නවා. ඒ ගැන කතා කරන්න පුළුවන්. ඈ? ඒ ගැන හැලෙන්න ගැටෙන්න පුළුවන්. ඒකට අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨ. අන්තයකට වැටුණා නේද?
ආ, අන්ත දෙකට.
එහෙන් දැකලා රූප කියන අන්තයට වැටුණා. අන්න බල්ලෙක් ඉන්න. එතකොට දැකීම සිද්ධ වුණා නෙමේ, අන්න රූපයක් තියෙන පිළිගත්තා. දැන් බලන්න ඔය අභ්‍යන්තර බාහිර රූප අන්තවලට වැටුණා නේද
එතකොට? ඒකටම අහු වෙනවා සර් ඒක බැලුවා.
ඔව්. අතන බාහිර රූපේ කියනකොට මෙතන ඇහැ කියන අභ්‍යන්තර රූපේ ওই දෙකම අහු වෙලා. එතකොට ඒක මධ්‍යම ප්‍රතිපදාවද? ඔන්න බලන්න. අවිද්‍යාවයි මුලාවයි යෙදිලා. ඒ දෙක යෙදුනහම සංඛාර විඥාන නාම රූප සලායතන සීරම ටික හටාර. දැන් ඇහැ ආයතනයක් බවට පත් වෙලාද නැද්ද? පත් වෙලා. ආයතනයක් බවට පත් වෙනකොට විඥාණයෙන් පෙන්නන ඇහැකුයි රූපෙකුයි තියනවා කියන දැක්ම පිළිඅරන්ද නැද්ද? පිළිඅරන. එතකොට ඇහැයි රූපෙයි විඥානේ තියනවා නම් පස්සේ හටගෙනද නැද්ද? හටගෙ. පස්සේ නිසා ඇති වෙන ටික එතකොට හටගන්න. පස්සපච්චය වේදනා. පස්සපච්චය සංඥා. ස්පර්ශය නිසා හටගන්න ලෝකේ හටගෙන. ඔය ලෝකේ තමයි දුක වෙන්නේ. ලෝකය දුකයි කිව්වේ මොකද ඔය ලෝකයේ තියෙනවා පංච උපාදානස්කන්ධේ මොනවද? රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංඛාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. ඇයි ඒවට උපාදාන කියන්නේ? ඒවා දැඩිව බාර අරන් පිළි අරන් ඉවරයි. දැඩිව බැසගෙන ඉවරයි. ග්‍රහණය කරලා ඉවරයි. නේද? ඔව්. එතන මම මගේ දෘෂ්ටියට ඇවිල්ලා ඉවරයි. අර වතුරේ ඉන්න බල්ලා කියනකොටම ඒ අත්දකින්න මම පහළ වෙලාද නැද්ද? පහළ වෙලා. සක්කාය දිට්ඨි.
වතුරේ ඉන්න බල්ලයි ගොඩේ ඉන්න බල්ලයි දෙකම සක්කාය දිට්ඨි රැඳෙනවනේ
සර්. ඔව්. ඒ අන්ත දෙකෙන් කොයිකට වැටුණත් සක්කාය දිට්ඨියට අහු වෙලා.
ඒක අභ්‍යන්තරේ ගත්තත් ඒක.
ඔව්. අභ්‍යන්තරාන්තේ පිළිගත්තත් දෘෂ්ටිගත වෙලා බාහිරාන්තේ පිළිගත්තත් දෘෂ්ටිගත වෙලා සක්කාය දිට්ඨිය ඇති
වෙනවා.
ඔව් ඔක්කොම එකට වෙන්නේ. අවිද්‍යාව මුලාව සලායතනය පටිච්ච සමුප්පාදේ තියෙන සේරම එකට හටගන්න. එතකොට ඒකේ කොහෙන් හරි කඩා ගන්න පුළුවන් නම් එකක් හටගන්නේ නැත්නම් අනිත් ටික හටගන්නේ නැහැ. එතකොට මධ්‍යම ප්‍රතිපදාවට එන්න පුළුවන්. පටිච්ච සමුප්පාදයට අහු නොවන ප්‍රතිපදාව. ඒ කියන්නේ අන්ත දෙකට නොඇටි ඉන්න පුළුවන් ගතියමයි ප්‍රතිපදාව. නේද? අන්ත දෙකට වැටෙන්නේ නැහැ කියන්නේ ඔය එකක්වත් එතන යෙදෙන්නේ නැහැ. අවිද්‍යාව මුලාව යෙදෙන්නේ නැහැ. ඕක ඇත්ත ඇති හැටියට දකිනකොට. ඇත්ත ඇති හැටි ස්වභාවය තමයි පටිච්ච සමුප්පන්න බව. එහෙම පේන්න මෙන්න මේ හේතු ටික යෙදිලා තියෙනවා. අපි දන්නවා බල්ලට මෙහෙම පේන්නේ ඒ හේතු යෙදුන හින්දා. ද අපිට ඒ හේතු යෙදෙන්නේ නැති හින්දා අපිට බල්ලෙක් පිහිටන්නේ නැහැ. අන්න බල්ලා නැත්තම් රූපේ නැත්තම් ලෝකේ නිරෝධේ. ද අපට ඒ ලෝකේ නිරෝධයි. බල්ලට ඒ ලෝකේ තියෙනවා. ඒකට හේතු ප්‍රත්‍ය යෙදෙනකොට ඒක තියෙනවා. හේතු ප්‍රත්‍ය යෙදෙන්නේ නැති වෙනකොට නැහැ. නේද? එහෙනම් අපි තේරුම් ගත්තොත් බල්ලට මේක පැහැදිලි කරලා දෙන ඇත්ත தත්ත්වේ පැහැදිලි කරලා දෙන මාර්ගය තමන්ට පුළුවන් වෙයි මාර්ගය හොයාගන්න. කියන දේවල් තේරෙනවා නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්.
හරි.
ඔය ඇත්ත தත්ත්වේ වහනවා. ඒ පිටිපස්සෙන් ඉන්නේ තමන්ගේ ආපු සසර පුරුද්ද. දෘෂ්ටි ටික. අපේ දෘෂ්ටි බලවත්. හරි. මේ ඇත්ත පෙනුනට දෘෂ්ටියෙන් කියන නෑ ඕක ඔහොම නෙමෙයි. නැති පුරුද්ද තමයි අත්දකින්නේ. මොකද අපි අර අන්ත දෙකට වැටි ළමයි ලෝකේ භාවිතා කරන්නේ. ආයතන පිළි අරම්මයි නේද? අපි මෙච්චර කල් වැඩ කරලා තියෙන්නේ. ඇහැ කන නාසය ව විශ්වාස කරලමයි, විඥානේ විශ්වාස කරලමයි මෙච්චර කාලයක් මේ අනන්ත සසරේ ආවේ. ඒ පුරුද්ද බලවත්. ඇත්ත පෙන්නුවට අර පුරුද්ද බලවත්. ඒකයි මේක භාවිතා බහුලී කතා කියලා කියන්නේ. භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. සමාධිය තියනා නම් අර පුරුද්දෙන් එන එක කඩන්න පුළුවන්. සමාධිය නැත්තම් ටිකක් අමාරු. සමාධි හිතෙන් කෙලස් ටික යටපත් කරනවනේ. එතකොට අපිට ඇත්ත දකින්න පහසු කරනවා. දැන් අපේ කෙලස් බලවත් හින්දා තමයි ඇත්ත මෙහෙම වුණාට ඇත්ත පිළිගන්න කැමති නැහැ. ඔය බොරුවක් වුණාට කමන්නේ නැහැ. මට මේ ලෝකේ හොඳයි. කියලා පුරුද්ද කියනවා. මොකද අපේ ආසාව බලවත්. මේ ලෝකෙට තියෙන තණ්හාව බලවත්. ඒකෙන් අර ඕක බොරුවක් වුණාට කවන්නේ නැහැ. මට මේ ලෝකේ හොඳයි. එහෙම කියන අනිත් පැත්ත. ඒ අපේ කෙලස්. කෙලස් කියන්නේ මේ සසරේ ආපු පුරුද්ද, සසරේ යන පුරුද්ද. ඒතර කෙලස් දුර්වල කරන්න තමයි මේ ධර්මය උදව් කරගන්න. ධර්මයෙන් දකින්න උදව් කරගන්න ඕන.
මෙතෙන් දැන ඊළඟ ප්‍රශ්න තමයි මම
හිතන්නේ. ප්‍රශ්නයක් අහන්න කලින් හිතන්න මේ අහන්නේ මොකද්ද කියලා. ඒක කියන්න කලින් මේ කියන්නේ මොකද්ද කියලා දැන් මං පෙන්නුවනේ ධර්මයට අනුව දාලා බලන හැටි. අන්න එහෙම පුරුදු වෙන. ඔව් ඒ පුරුදු කරගෙන ආපු ඒවා කඩන්න පුරුදු වෙන්නේ කොහමද? දැන් ඔය පෙන්නුවනේ මේ අන්ත දෙකට වැටිලා නැද්ද මේ මේ අහන එක කියලා වහම් බලන්න. ඒක තමයි. ඒ පුරුද්ද කඩන්න උත්සාහ කරන්න. ඈ? එතකොට ඔය අන්තවලට වැටෙන්නේ නැහැ දැන් මේ පටිච්ච සමුප්පන්න බව. විඥාණය කරන මායාව. ඔය තේරුම් ගන්නවා. ඒ විඥාණය තමයි මෙහෙම අන්ත දෙකක් පෙන්වන්නේ. ඒ අන්ත දෙක පිළිගත්තේ නැත්තම් ඔක විඥාණය මෙහෙම කරන දෙයක් කියලා දැක්කහම නැත්තම් මිරිඟු ස්වභාවයක්. දැන් වතුරට එබෙන බල්ලා ඕක මිරිඟු ස්වභාවයක්. මිරිඟු ස්වභාවය කියන්නේ තව විදිහකට අපි මිරිඟුව දැකලා හිතෙන් එක එක ඒවා ගැන හිතන්න පුළුවන්. හිතෙන් හදන ලෝකය. ඒ තමයි සංස්කාර ලෝකය කියන්නේ. හිතෙන් සංස්කරණය කරන. ඔය දකින ආයතන වලින් දෙන දේ උදව් කරගෙන සංඥා ටික උදව් කරගෙන හිතෙන් තමයි ඒ ගැන ඕන විතර්ක කරනවා. හිතන. යන් සංජානාති තන් විතක්ති. යන් සංජානාති තන් විතක්ති. ඔය සංඥාවෙන් දෙන ඒවා ගැන අපි ඉතින් විතර්ක කරනවා. ඕවා ඕන ලෝකෙටයි ති බල්ලෙක් ඉන්නවා. මේ බල්ලා හොඳයි. මේ බල්ලා නරකයි. ඇලීම් ගැටීම් හදාගෙන අන්න දිගින් දිකට යනවා. ඕවා සංස්කාර.
බල්ලෙක්
ඇත්තෙත්
නෑ
බල්ලෙක් නැත්තෙත් නෑ. අන්න ඔව් ඒ වගේ දැකි. දැන් අපි බල්ලෙක් නෑ කිව්වොත් ඒකත් වැරදි. එහෙනම් අර පේන්නේ කොහොමද නේද? බල්ලෙක් ඉන්නවා කිව්වොත් ඒකත් වැරදි. වතුර එක හොඳ බල්ලෙක් ඉන්නේ.
එහෙනම් මේ දෙකට මැදින්ෙත්
තියෙනවා. මේ දෙකට මැද. ඒක තමයි පටිච්ච සමුප්පන්න ස්වභාවයක් තියෙන. අර හේතු යෙදෙනකොට මෙහෙම තියෙනවා. ඒ හේතු යෙදෙන්නේ නැත්නම් එහෙම නෑ. මේ හේතු තියෙනකොට මේ ඵලය තියෙනවා. ඒ හේතු යෙදෙන්නේ නැති වෙනකොට ඒ ඵලය නැහැ. එතකොට පේනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ හේතු යෙදෙනකොට යම් කිසි දෙයක් පෙන්නුම් කළාද ඒ හේතු යෙදෙන්නේ නැති වෙලකොට නිරෝධ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඔතන පටිච්ච සමුප්පාදේ. ඔය දේ අවබෝධ කරගත්තා නම් සෝවාන් වුණා කියලා කියනවා. කොණ්ඩඤ්ඤහාමුදුරෝ සෝවාන් වුණා කියන්නේ ඇයි? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. ඒ අවබෝධය ගත්තා. උපතිස්සහාමුදුරෝ සෝවාන් වුණා කියන්නේ ඇයි? උපතිස්ස පරිබ්‍රාජක එතකොට නේද? කෝලිත උපතිස්ස යාළුවෝ දෙන්න. යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතුන් තථාගතෝ ආහ. මේ ධර්මතා, ධර්මතා කියන්නේ එතකොට මේ ලෝකෙට අයිති දේවල් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. ලෝකෙට අයිති දේවල් කියන්නේ ආයේ තේරුම් ගන්න ධම්ම කියලා කිව්වේ අපි මනසට අරමුණු වෙන දේවල්. ධම්ම. නේද? මනසට අරමුණු වෙන්නේ ධම්ම. ඒකට ඒවා හේතු ප්‍රත්‍යයන් නිසා සිද්ධ වෙන දේවල්. මනසට යම් කිසි දෙයක් අරමුණු වුණා ඒ ධම්මාරම්මන කියන්නේ ඇහැ නිසා අරන් දුන්නට ඊට පස්සේ ඕක මනසටයි අරමුණු වෙන්නේ. හිතක්ක මට්ටමට එනකොට. නේද? කන නිසා අරන් දුන්නට ඊළඟට මනසෙන් තමයි විතර්ක කරන්නේ ඔය ගැන. එතකොට ඒක ධම්ම, මනසට ධම්ම. එතකොට ඒ ධම්මා හේතුප්පබව, ඒවට හේතු ප්‍රභවයන් තියෙනවා. ඒ හේතු ටික තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ. තේ සං හේතුන් තථාගතෝ. හේතු ටික දැක්කොත් Nirodhe දකින්නේ. නේද? අපිට වෙලා තියෙන්නේ හේතු ටික පේන්නේ. අපිට පේන්නේ ඵලය විතරයි. ඵලය ඕන්න තියෙනවා. ඒ ලෝකෙට ආදි දේවල් ඔහේ තියෙනවා. හේතු තියනවද නැද්ද කියන කතාව අපිට අදාළ නැහැ. නේ මේ හේතුන් නිසා හටගන්න ලෝකයක් කියලා අපට පේන්නේ. පටිච්ච සමුප්පන්න ලෝකයක් කියන එක අපට පේන්නේ. අපට පේන්නේ මොන පටිච්ච සමුප්පන්නද ඒවා තියෙනවා එහෙම. අර පොල් ගහ තියෙනවා. ඔකට හේතුවක් නැහැ. ඒක තියෙනවා. නේද? ඔහේ පවතින. එහෙම නෙමෙයි. මේ ගස් ගල් සඳ හිරු ගෙවල් දොරවල් අරවා මේවා සේරම සත්වය ශරීර ඔය සේරම පටිච්ච සමුප්පන්න දේවල් හරියට අර බල්ලට වතුරේ උපදින බල්ලෝ වගේ. ඇයි මේ ආයතන හින්දමයි ඕ අපි දැනුවත් වෙලා තියෙන්නේ? මේ ආයතන හයෙන්මයි දැනුවත් වෙලා තියෙන්නේ, වෙන විදිහකට නෙවෙයි. ඒ ලෝකෙට අයිති ඕන දෙයක් බලන්න දැනුවත් උනේ කොහොමද කියලා? ආයතන හයෙන් හදපු ලෝකයක්. සලායතන ලෝකෙ. නේද? ආයතන හයෙන් හදපු ලෝකෙ. ආයතන හයෙන් ඉන්නා විඥාන හය. විඥාන හය මායාකාරය. හය දෙන. ඒගොල්ලෝ කියපු ඒවා විශ්වාස කරනවා අපි අන්ත වලට වැටෙන. අභ්‍යන්තරාන්තේයි බාහිරාන්තේ. එතකොට අන්ත දෙකක්. ඇහැ කියන අන්තේ හරි රූප කියන අන්තේ. කන කියන අන්තය, ශබ්ද කියන අන්තය. නේද? අභ්‍යන්තරයි බාහිරයි. නාසය ඒකාන්තයක් ගඳ සුවඳ තවාන්තය. දිව ඒකාන්තයක් රස තවාන්තය. කය ඒකාන්තයක් ස්පර්ශ තවාන්තය. අභ්‍යන්තර බාහිර කියලා බෙදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය අන්ත දෙකටම නොයටි මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරනවා. මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මෙතුම් පිළිවෙත ඉන්නේ එතකොට. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඉන්නේ. ඔන්න ඔය දෙය තේරුම් ගන්න කෙනාට. කියන්නේ සම්මා දිට්ඨිය ඇති වුණ කෙනාට තමයි ඊළඟට ඒක ඔස්සේන සම්මා සංකප්පේ සම්මා වාචා සම්මා කම්මන්ත හටගන්නේ. එහින්දා අපි ධර්මය උදව් කරගන්න ඕන සම්මා දිට්ඨිය ඇති කරගන්න. මේ ඇත්ත ඇති හැටියට දකින්න උදව් කරගන්න. ඒක ඇති වෙනකොට පේනවා දැන් මේ ලෝකෝත්තර මාර්ගයේද නැත්නම් ඉස්සර හිටිය ලෞකික ලෝකෙට අයිති දැක්මද තමයි. දැන් උතනිනුත් පේනවා ලෝකෙට අයිති දැක්ම තමයි මේ අන්ත දෙක අල්ල ගැනීම නේද? අභ්‍යන්තර බාහිර අන්ත දෙක අල්ල ගැනීම. එතකොට බලන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය ආයතන බවට පත් වෙන්නේ විඥාණය විශ්වාස කරන තාක්කල්. විඥාණයෙන් පෙන්නන දේ පිළිගන්න තාක්කල්. විඥාණයෙන් මායාවක් හදලා පෙන්නනවනේ. ඒක ඒ විදිහටම පිළිගන්නකොට ලෝකය බාරගත්තා. ලෝකෙට අයිති දැක්මම. ලෝකෙට අයිති කියන්නේ ලෝකේ යනවා. අපි ලෝකෙට පැවැත්මක් මේ දෙන්නේ. නේද? එතකොට ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මෙන්න මේක දැක්මෙන් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. හරි. දැන් බලන්න ඔතන ඒකත් යෙදෙනවා නේද? ලෝකය කියන්නේ මොකද්ද? ලෝකය හටගන්නේ ඇයි? ලෝක නිරෝධය කියන්නේ මොකද්ද? මාර්ගය මොකද්ද කියන ධර්මතාවයත් ඔතන තියෙනවා නේද? ඔව්. ඊළඟට ඔතනම තියෙනවා සලායතන කියන්නේ මොකද්ද? සලායතන හටගන්නේ ඇයි? සමුදය. දැන් ඒ හේතු යෙදුන්නේ නැත්නම් සලායතන හටගනීද? නිරෝධය. එහෙනම් ඒ සඳහා මාර්ගය. ද විඥාණය කරන මුලාවට අහු වුනේ නැත්නම් තමයි මාර්ගයට වැටෙන්නේ. නේද? අහු වුනේ නැත්නම් කිව්වට අහු නොවි අපිට තාම පාවිච්චි කරන්න බෑ ආයෙත්. නේද? අර සද්දයක් ඇහුන ගමන් එහෙට යනවා. අන්න ආරෙහි කියලා. ලෝකෙට අහු වෙන්නේ. හැබැයි ඔය අතරේ දකින්න පුළුවන් නා මෙහෙම මුලාව උනේ හින්දා නේද ඒක බාරගත්තේ. අන්න එතකොට සම්මා දිට්ඨිය හටගන්නවා. හරි. පුරුද්දට මුලාවට වැටුණාට නුවණින් බලනකොට සම්මා දිට්ඨියෙන් බලන්න පුළුවන්. ආ එතකොට අර හේතු යෙදුණා හින්දා ලෝකේ හටගත්තා. ඒ හේතු යෙදෙන්නේ නැති වෙනකොට ලෝකෙන් මිදෙනවා. ලෝක නිරෝධය. එතකොට ඔය හට ගැනීමක් පේනවා නිරෝධයක් පේනවා.
හට ගැනීමක් තියෙනා නම් නැතිවෙමුකුත් තියෙන්න ඕනේ.
ඔව් යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හේතුන් නිසා නම් හටගත්තේ හේතුය දෙන්න නැත්නම් හට ගැනීමක් නැහැ නිරෝධය. එතකොට බලන්න ඔය රැවටීම තුල ඉන්නකම් ආයතන හටගන්නවා. සලායතන අපි ඇහැට මුලා වෙලා ඉන්නකම් ඇහැ හටගන්නවා. ආයේ දකින්න ආසයි. නේද? ලෝකෙට අයිති දේවල් ඇහැ පාවිච්චි කරලා දකින්න ආසාව තියෙනවා. ලෝකෙට අයිති ශබ්ද අහන්න කන පාවිච්චි කරලා අහන්න ආසාව තියෙනවා. හරි. ඔය ආසාවෙන් මිදෙන්නේ කවද්ද? මේ ලෝකය හටගන්න හැටි අවබෝධ කරගත්තු දවසට. ඔව් මේ මුලාවකින් හදාගන්න ලෝකයක් දකින්නනේ මේ අපිට ඇහැ ඕන වෙලා තියෙන්නේ. කන ඕන වෙලා තියෙන්නේ මුලාවෙන් හදාගත්තු ලෝකයක් දකින්නනේ. නේද? දැන් ආයතන ටික ඔහොම පේනකොට ඔන්න ආයතන ගැන කලකිරෙනවා. ඇයි? ආයතන වලින් අපි මුලා කරනවා. මේ නැති ලෝකයක් මවලා පෙන්නනවා නී තියෙනවා. අර අපිව බල්ලෝ බවට පත් කරනවා නේ වතුරට ඉවෙන බල්ලෝ බවට පත් කරනවා මේ ආයතන. ඒගොල්ලන්ගේ දෘෂ්ටියට අපිව පත් කරනවා. ඒ දෘෂ්ටියේ ඉන්නද අපි ඇහැ කන නාසය පාවිච්චි කරන්නේ. අන කලකිරෙනව නේද එතකොට? අපිත් ඒ මට්ටමේද ඉන්නේ? ඒ මානසික මට්ටමේ ඉඳන්ද අපි ඇහැ පාවිච්චි කරන්නේ? එහෙනම් මේ ඇහෙන් වැඩක් තියෙනවද? අපිව ඒ තරමට මුලා වෙනවද? කලකිරෙනව නේද? අන්නේ කලකිරීම එන්නේ අවබෝධයෙන්. ඒකට තමයි අතන ඉබ්බින්දති වෙන්නේ. කලකිරීම එන්නේ මේ අවබෝධය තුල. නැතුව ඇහ අනිත්‍ය අනිත්‍යයි කිය කියා හිටියට එහෙම කලකිරීමක් එන්නේ
නැහැ.
අපාගත කරලත් දිව්‍ය ලෝක ගත කළත් ලෞකික ලෝකෙ ගෙනියනවා සංසාරෙ ගෙනියනවා. අපාගත වෙනවද හොඳ තැනක යනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ලෝකෙට අහු වෙනවද ලෝකෙන්
මිදෙනවා.
ලෝකෝත්තර පැත්ත තේරුම් ගත්තොත් අපාගත වෙන්නේ නැහැ. ඒක වෙනම හම්බ වෙන වාසිය. හැබැයි අපාගත නොවෙන්න නෙමෙයි මේක කරන්නේ. මේක කරන්නේ ලෝකෝත්තර සංසාරයෙන් මිදෙන මාර්ගයට වැටෙන. බුදුදහමක් තියෙන්නේ සසරෙන් මිදෙන මාර්ගයට වැටෙන්න. ලෝකෙන් මිදෙන මාර්ගයට වැටෙන්න. ලෝකෙ යන්නේ හොඳ තැනටද නරක තැනටද කියලා බලන්න නෙවෙයි. මේ අවබෝධ ගන්න කෙනා නරක තැනට වැටෙන්නේ නැහැ. ඒක ඒකේ ප්‍රතිඵලය. හරි. ඒක නිකන් හම්බ වෙන වාසිය.
හැබැයි
ඒ හින්දා අපි හොයනවා නෙවෙයි. අපි මේක හොයන්න ඕනේ ධර්මයේ හොයන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මෙහෙම මේක ඇත්ත ඇති හැටියට දැකලා අපිට කියා දීලා තියෙනවා. මෙහෙම ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙට අහු වුණොත් දුක් විඳින්න වෙනවා. අපායේ ගියත් දුක්, දිව්‍ය ලෝකෙ ගියත් දුක් කියන දැක්මට එන්න ඕනේ දැන්. මේ 31 තලෙන් කොහේ ගියාට කොහේ ඉපදුණා දුක. ජාතිපි දුක්ඛා කියන එක තේරුම් ගන්න. හරි? එතකොට අපායේ ඉපදුණාද දිව්‍ය ලෝකෙ ඉපදුණාද කියන එක නෙමෙයි. කොහේ ඉපදුණත් දුක දුකම. සත්ව ලෝකේ කියන්නේ මේ 31 තලේ කොහේ ඉපදුණා දුක සසරේ යනවා ලෝකේ. ඒකට ඒ දුකෙන් මිදීමේ මාර්ගයක් අහන්න අපිට ලැබිලා තියෙනවා. ඕක තමයි මේ වාසනාව නැත්තම් ක්ෂණ සම්පත්තිය කියන්නේ. මේ ධර්මයේ අහන්න ලැබිලා තියෙනවා. බුදුදහම අහන්න ලැබිලා තියෙනවා. නේද? ඒකට ඒකේ අවබෝධය ගත්තොත් ඒ ලෝකෙන් මිදෙන්න නැත්තම් දුකෙන් මිදෙන්න හැකියාව තියෙනවා. දුකෙන් මිදෙන මාර්ගය වඩන්න හැකියාව තියෙනවා. ඒකට මේ දැක්ම ඇති කරගන්නයි ඕන. ඔයක හිතන තරම් අමාරු දෙයක්ුත් නෙවෙයි. බාරගත්තා කියන්නේ ලෝකේ යනවා. ඔච්චර. වෙන මොන වචන කිව්වත් ඔච්චරයි කියන්න
තියෙන්නේ.
නැවත ඉපදී ඉපදී යන්න පුළුවන්. ලෝකේ බාරගත්තා. ලෝකේ බාරගත්තා කියන්නේ දුක බාරගත්තා. දුක බාරගත්තේ නිකන් නෙමෙයි අර පළගැටියෝ විදියට. දුක සැප කියලා බාර ගන්න.
බාර ගත්තා කියන කර්තව්‍යය.
ලෝකෙට ආйти දේවල් අපි කවදාවත් බාර ගන්නේ නැහැ දුකයි කියලා. අහ මේක තියෙන එක හොඳයි. ඒ හිත ඇතුලෙන් දෙන්නේ ඔකේ ඇලෙන ගතිය. දුකයි කියලා නෙමෙයි. මායාවෙන් හැදුවා කිව්වොත් අන්න මේ රැවටුණානේ දුක කියලා තේරෙයි. ඇත්තටම තියෙනවා කිව්වොත් හරි ආසයි අද්දකින්. මේ ආයේ හැක් උපද්දලා බලන්න හිතේ. ඒකට ආයතන වලට තණ්හාව වැඩෙන්නේ. මේ ඇහැ අපි රවට්ටනවා මුලා කරනවා කිව්වොත් අපි ටික ටික ඇහැ දුරු කරන්න බලන්න. නේද? ඇහෙන් මේ තියෙන දේවල් පෙන්නවා හරි හොඳයිනේ මට තව ඇහැක් ඕන කියලා පුළුවන් නම් තව එකක් ගන්න. මේ ඇහැ පේන්නේ නැති වෙනකොට තව ඇහැක් අල්ලගන්න. ඒක තමයි මැරෙනකොට වෙන්නේ. මේ ඇහැ පේන්නේ නැති වෙනකොට තව පේන ඇහැක් හොයාගෙන. මේ කන ඇහෙන්නේ නැති වෙනකොට තව ඇහෙන කනක් අල්ලගන්නේ. ඇයි මේ ලෝකේ රස විඳින්න තියෙන ආසාව? ලෝකේ යන්න තියෙන ආසාව. ඔව්, ඒ තව ටිකක් දියුණු කරගන්න. තාක්ෂණය කියන්නේ මේ කාම වස්තු පස්සේ එලවන්න තව ටිකක් පුරුදු කරනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඔය පස්සේ එලවන්න තව පුරුදු කරනවා.
බාරගත්තා කියන්නේ කරට ගත්තානේ.
ඔව්.
කරට ගත්තා නම් සසරේ ඇදගෙන යන්නේ
ගතිය. ඔව්, කර තියාගන්නේ ලෝකේ. ඉතින් බරයි බරයි බරයි. ලෝකේ කර ගහගෙන දුක්
වෙන එකයි කියන්නේ සංසාරේ.
ඉතින් ඕක වහගන්න මේවා යුතුයකන්නේ මේ අනිත් අය කරන ඒවානේ අපිත් කරන්න ඕනනේ. අරවා මේවා ටික දාගන්න. ඉතින් අර තණ්හාව වැඩි කරගන්න අපි හදාගන්න. මේ අපේ පවුලේ අය, මේ අපේ යාළුවෝ, මේ අපේ නෑදෑයෝ, මේ අපේ ගෙවල්, මේ අපේ ඉඩම් ඔහොම වෙන් කරගන්න මොකටද? ඒකට තමයි ඒක. ලෝකය දැන් තමන් ඊළඟට වෙන් කරගන්න. මට මගේ අපේ කොහොම හෝ අල්ලගත්ත.
ඈ?
ඊළඟට අපි බෞද්ධ කියලා අල්ල ගන්නවා. එහෙමත් අල්ලගන්න. අපිට විතරයි ගැලවෙන්න පුළුවන්. නේද? අනිත් අයට බෑ. දැන් අපි උසස්. ඒ වයි මිදෙන්න පුළුවන් මේ ලෝකේ කියන්නේ මොකද්ද කියලා දකින්න. මිදෙන්න නම් එක විදිහයි කියලා තියෙන්නේ. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය. සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය එක එක විදිහට කියනවා. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඕක තමයි සම්මාදිට්ඨිය. නැත්නම් රූපේ මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය. ඒක සම්මාදිට්ඨිය. ඕවයින් තොරව ලෝකෙන් මිදීමක් නැහැ. එතන ආයතන කිව්වේ ආයතනේ මොකද්ද? ආයතන සමුදේ මොකද්ද? නිරෝධේ මොකද්ද? මාර්ගේ මොකද්ද? එතනින් සම්මාදිට්ඨිය. ඔව් ඔක්කොම ඔය හිතෙන් හදාගත්තු දේවල්. මොකද්ද මනෝ විඥානේ කියන්නේ? දැකලා තියනවාද එහෙම එක? ඔය හිතේ හදාගන්න මනස්ගත ගොඩක්. හරි. ඔය අහලා තියෙන ටික අමතක කරන්නකෝ. මේ මොහොතේ හිත ඇති වෙන හැටි බලන්න. ආයතනකින් මනසෙන් නම් ඇති උනේ ඒක මනෝ විඤ්ඤාණය. ඕක මැරෙනකොට කතාවක් නෙමෙයි. දැන් මැරුණොත් ඒ මොහොතේ ඇති වෙන මනෝ විඤ්ඤාණය. මේ මනෝ විඤ්ඤාණය මේ පවතින එකක් නෙමෙයි. ඒක ඇති වෙන්න හේතු තියෙනකොට හට ගන්නවා. හේතු නැත්තම් නැහැ. ගොඩ ගහගත්ත හේතු තියනවා නම් තියනවා, හේතු නැත්තම් නැහැ. ඉතින් බල්ලගේ මානසිකත්වයේ ඉන්නවා නම් ඒ ටික තියෙනවා. ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉන්නවා නම් ඒ ටික තියෙනවා. දෘෂ්ටියෙන් මිදුණ දවසට ඒ ටික නැහැ. තේරුණා? දෘෂ්ටියක් හින්දා ওই ටික තියෙන්නේ. දෘෂ්ටිය නැති වුණ දවසට ඒ ටික අතාරිනවා. ගොඩ ගහගත්තා කියලා ඉතින් එක එක අරන් දාන්න කියලා දෙයක් නැහැ මේකේ. හරිද? ඔය කොයි වතුරට එබිලා බල්ලෙක් ඉන්නවා කියලා ගොඩ ගහගත්තත් එක සැරයක් අවබෝධ කරගත්තාම ඔක්කොම බල්ලන්ගෙන් මිදෙන. ඇහැ ගැන අවබෝධ කළා කියන්නේ ඇහෙන් රැවටුණ ඔක්කොම ටික එතනින් ඉවරයි. ඇහැ නිසා හදාගත්තු ලෝකෙන්න මිදෙනවා ඒක. කන තේරුම් ගත්තා කියන්නේ කන නිසා හටගත්තු ලෝකෙන් මිදෙනවා. ඒ වගේ අවබෝධයක් මේ තියෙන්නේ. ඒ අවබෝධය ගන්න ඉස්සෙල්ලා සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඒ අවබෝධය ගන්න නම් සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඒ සම්මා දිට්ඨිය සලායතනය කියන්නේ මොකද්ද? සලායතන සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔතනිනුත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. හරි. ඔය හැම තැනම තියෙන සම්මා දිට්ඨිය. එක තැනකින්වත් අපි යෝග ඇති කරගන්නේ නැති එකයි ප්‍රශ්න. කැමැති තැනක් අල්ලගන්න. තණ්හාව මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔතනිනුත් පුළුවන් සම්මා දිට්ඨිය ඇති කරගන්න. හරි. ඔය චතුරාර්ය සත්‍යමයි හැමතැනම තියෙන්නේ. ඒක පටන් ගන්න ඕන නැති කිරීමෙන් නෙමෙයි, මේක මොකද්ද කියලා අවබෝධ කිරීමෙන්. දුකක් තියනා නම් දුක නැති කරන්න බලන්න කලින් දුක කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න.
සමුදය බලන්න.
ඉස්සෙල්ලා දුක. දුක අවබෝධ කරන කෙනාට තමයි සමුදය හොයන්න පුළුවන්. දුක කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැත්නම් සමුදයක් අහුවෙන්නේ නැහැ. දුකයි සමුදයයි නොදන්න කෙනාට නිරෝධයක් අහුවෙන්නේ නැහැ. ඒකයි මේ චතුරාර්ය සත්‍යය දේශනා කරන්නේ සම්මාදිට්ඨිය කියලා දෙයක් දේශනා කරන්නේ. ඉතින් බලන්න මේ ඇහැ කන නාසය ඔය ශරීරයේ තිබුණට ඔය ආයතන බවට පත්වීම. ආයතන හටගන්නේ කොහොමද? ආයතන සමුදේ. ආයතන නිරෝධේ. ඒ තුන දැක්කොත් තමයි නිරෝධ කරන මාර්ගය කෙනෙකුට අවබෝධ වෙන්නේ. නැතුව මාර්ගය මොකද්ද කියලා ඇහුවට වැඩක් නැහැ. ආයතනය මොකද්ද? ආයතන සමුදය මොකද්ද? එතකොට නිරෝධෙ වෙයි. එතකොට මාර්ගෙත් පැහැදිලි වෙයි. ওই ටික තේරුම් ගන්න නැතුව කොච්චර ඇහුවත් වැඩක් නැහැ. මේකද මාර්ගය? මේකද මෙහෙම ගලොත් හරිද? මෙහෙම ගලොත් හරිද? ඒ අහන එක නවතින දවසට තමයි මාර්ගෙට වැටෙන්නේ. ඒ කියන්නේ ඔපෝ දිනවා. ආයෙ අහන්න ඕනේ. ඉතින් මන් දන්නේ නැහැ මං හැමදාමත් කියන්නේ ওই ටික තේරුම් නොගන්නෙත් ওই ටික. කවදා සාකච්ඡාව ඇහුවත් ওই ටිකමයි කියලා දෙන්නේ.
ওই ටික තමයි තේරුම් ගන්න අමාරු.
ඔව්. ඉතින් සැපේ මොකද්ද කියලා නොදන්නකම තමයි පළවෙනි. දැන් අපි අර පළඟෙටිය දැල්ලට සැපයි කියලා හිතාගෙන ඉන්න මට්ටමින්නේ සැප හිතාගෙන ඉන්නේ. පළවෙනි දේ දුකට තමයි සැප කියලා හිතන්නේ. ඒකයි ඒ දේ හරියට දකින්න අවබෝධ කරගන්න. මේක ඇත්තටම සැපද කියලා හොයන්න. ඒක තමයි ඉතින් පළඟෙටියට වැටෙන්නේ නැහැ කොච්චර දැල්ල දුකයි කිව්වා. ඌ ඒකටමයි ඇදිලා යන්නේ. කවදා හරි ඕක අවබෝධ කරගන්නකම් නැහැ මේකේ ඇත්ත తත්වේ දුකමයි කියලා අවබෝධ කරගන්නකම් ඌ දැල්ලට පණිනවමයි. දැන් අපිත් මේ ලෝකේ සැපයි කියලා හිතන් ඉන්න තාක්කල් ලෝකේ යනවා. අනේ මට ආයෙ උපදින්න ඕනේ නැහැ කිව්වට වැඩක් නැහැ. මොකද කරන්නේ ලෝකේ යන්න ඕනේ. ඔව්. දුකමයි හටගන්නේ, දුකමයි පවතින්නේ, දුකමයි නැති වෙන්නේ. ඒ රහත් තෙරණිය කිව්වේ ඒකයි. මොකද ලෝකය හටගත්තා කියන්නේ දුක හටගත්තා. ලෝකය පවතිනවා කියන්නේ දුකයි පවතින. ලෝකය නිරුද්ධ වෙනවා කියන්නේ දුකයි නිරුද්ධ වෙනවා. දැන් අපිට පේන්නේ ලෝකය හටගන්නවා කියනවා අන්න සැප හටගත්තා. ඈ? සැප පවතිනවා. ඉතින් ඕක නැති වෙනකොට අඬනවා. හේ අපි අඬන්නේ සැප නැති වුණාට. අපි හිතන් ඉන්න සැපයි කියලා හිතන් ඉන්න එක නැති වුණාට ඉතින් අඬනවා. අපිට පේන්නේ නැහැ මේ නැති වුනේ දුකක් කියන එක. එහෙනම් ටිකක් සතුටුයි. මේ මරණයක් වුණහන් ටිකක් සතුටුයි නැත්තම්. ඇති අන්තං ඕකෙන් ගැලවුණා කියලා. දැන් වෙලා තියෙන්නේ අර දුකකින් මිදුණත් අඬනවා. අනේ තිබුණ සැප නැති වුණා කියලා. ඒ වෙනකන් වින්ද දුකවත් නේද? ඔව්. හරි. ඉතින් ඔය ටික තේරුම් ගන්න බලන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න ඔය කියපු ඒවා හොඳටම ඇති. එකක් කරන් හිතනවා නම් ඇති හොඳටම. එක ආයතනයක් කරන් පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් ඒකෙන්ම ධර්මය දකින්න පුළුවන්. ඉතින් එහෙම අවබෝධයක් ගත්තොත් ධර්මයේ ප්‍රයෝජනේ ගත්ත වෙනවා. නැතුව ඔය කොච්චර වචන එකතු කරගත්තත් ධර්මයේ ප්‍රයෝජනේ ගත්තා වෙන්නේ. ඔකේ කියන දේ තේරුම පොඩ්ඩක් හරි හිතන්න පුළුවන්කම ආවනම් ධර්මය ප්‍රයෝජනේ ගත්තා වෙනවා. ඒක තමයි සසර දුකෙන් ගැලවෙන්න උදව් වෙන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් වෙනවා Tamanට ඔය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් Tamanට සතුටු වෙන්න පුළුවන්. ධර්මයෙන් ප්‍රයෝජනේ ගත්ත ආය අපාගත වීමක් නැහැ කියලා සතුටු වෙන්න පුළුවන්. ඔය කියන සම්මාදිට්ඨිය නැත්නම් හරි දැක්ම ඇති කරගන්න. මොකද ඒ සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනා මාර්ගයෙන් එළියට වැටෙන්නේ නැහැ. ආයි කවදාවත් මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. ආර්ය මාර්ගයමයි වැටෙන්නේ. ආර්ය මාර්ගයට වැටුණා කියන්නේ දුකෙන් ගැලවුණා වෙනවා. මේ කාලය තුල රැස් කරගත්ත කුසල් සම්භාරයක් ඒවා මහානිසංස කුසල්. මහානිසංස කියන්නේ යම්කිසි දවසක නිවන් අවබෝධ කරන කම්ම ඵල දෙන්න පුළුවන් ශක්තියක් තියෙන විපාක දෙන්න පුළුවන් මහා ආනිසංස තියෙන කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. අපි පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවි දේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වලයවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් සතුරු උපද්‍රවයක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙම්ම අපව ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම්බරණී. මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ භවයන් ඉඳන් තවත් කර්ම කරන්නේ නැතුව සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම මේ පින් අනුමෝදන් වෙලා හේතු වාසනා වේවා කියලා මළගිය අයට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රස කරගත්තු පින්වල බලෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් අපව ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. නිවන් මාර්ගයේ පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේම දැන් මේ අපි දැක්කා විද්‍යාව හින්දා හදන සංඛාර ලෝකයක් තියෙනවා, සංස්කාර. ඒ සියලු සංඛාර සබ්බේ සංඛාරා අනිත්‍ය බව අපව දුකටපත් කරන බව ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. යදා පඤ්ඤාය පස්සති. එතකොට අන්නේ මේ දුකේ කලකිරිලා අතාරින අත නිබ්බින්ද තී දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. ඒ වගේ මේ මනසට අරමුණු වෙන සියලුම ධර්මතා සබ්බේ ධම්මා. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. මේ දෙපැත්ත බෙදන්න ගියාම තමයි ආත්ම ස්වභාවය ඇති කරගන්නේ. එතකොට එහෙම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. ඕක ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ රැවටීමින්ද ඇති කරගත්තු දුක අතාරිනා. අත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.